නිදහස් 13 වසරේ 3 මාසේ 23 වෙනිදා භාවනා වෙනසතහන සම්මා දිට්ඨි අවස්ථා කීපයක්ම තියෙනවා. සම්මා දිට්ඨි 6ක් තියෙනවා. බලමු අපි මේ පින්නතුන්ට මේ සම්මා දිට්ඨි වලින් කීයක් පින්නතුන් ළඟ තියෙනවද කියලා. මුල්ම සම්මා දිට්ඨිය තමයි කම්මස්සකතා සම්මා දිට්ඨි. මං හිතනවා මේක පින්නතුන්ට තියෙනවා කියලා. අපි කරන ක්‍රියාවට හොඳ හෝ නරක පින් පව් වශයෙන් මෙලවදිත් පරලොවදිත් විපාක තියෙනවා කියලා අවබෝධ වීම, ප්‍රත්‍යක්ෂව තිබීම. අපි කරන කර්මවල ක්‍රියාවල ප්‍රතික්‍රියාවලයක් තියෙනවා කියලා විශ්වාසය සහ දැනුම එහි ස්වභාවේ අවබෝධාත්මකව තියෙනවා නම් ඒකට කියනවා කම්මස්සකතා සම්මා දිට්ඨිය. මේක බෞද්ධය ළඟ තමයි තියෙන්නේ. ඒ වගේම භවයක් විශ්වාස කරන හින්දුන් වගේ ආගම්වලත් තියෙනවා, නොයෙකුත් ආගම්වලත් කාගම් කීප එකක් තියෙනවා. නමුත් අනිත් අය ළඟ නැහැ මේ කම්මස්සකතා සම්මා දිට්ඨිය. කෙලින්ම කොහේ හරි ස්වර්ගයක ඉපදෙන කට්ටියට මේ විශ්වාසය නැහැ, මේ අවබෝධය නැහැ. මේක මතවාදයක් නෙවෙයි, මේක සත්‍යයක්. ඒ නිසා මේ සත්‍ය ජීවිතේ තියෙන්න ඕන. අපි කරන දෙයට විපාක ලැබෙනවා කියන එක හොඳට පුළුල්ව තේරෙනවා නම් ඒකට කියනවා අපි කම්මස්සකතා සම්මා දිට්ඨි කියලා. ඒක තියෙනවා කියලා අපි හිතමු. හරි. ඊට පස්සේ මේ විපස්සනා සම්මා දිට්ඨි. මේ විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ දැන් අපි විපස්සනා භාවනා කියලාත් කියනවා. ඒ විපස්සනා භාවනා කියන එකෙන් අදහස් කරන්නේ විදර්ශනා විපස්සනා කියලා කියනවා. මෙන්න මේ කරුණු වල ස්වභාවය මෙයයි, මේ කරුණු වල ස්වභාවය මෙයයි කියලා මනාව තේරුම් කර ගැනීමේ හැකියාව තියෙන, එසේ විමසුම් බුද්ධියකින් මේ කරුණු කාරණා තේරුම් ගත යුතුයි, තේරුම් ගත හැකි, මේවා निराකරණය කරගත හැකි කියන අවබෝධය තියෙනවා. මේක විසඳන්න බැරි ප්‍රශ්නයක්, දෙයියන්ට කරන්න පුළුවන් දෙයක් කියලා අහකට දාන කෙනෙක් නෙමෙයි. මේක මට විසඳ ගන්න පුළුවන්, තේරුම් කර ගන්න පුළුවන්, ජය ගන්න පුළුවන් ගැටලුවක් කියලා යම්කිසි කෙනෙක් එනවා අදහසකට. ඒකත් එන්නේ ඉතින් මේ බෞද්ධයන්ට මේ ශක්තිය තියෙන. නැත්නම් අනිත් අය කියන්නේ මේක අපිට විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේක දෙයියෝ විසඳලා දෙයි කියලා. ඉතින් එතෙන්ට එන්නේත් නැහැ අපි දෙවෙනි වතාවේ ඇඩියට. අපි මේ විදර්ශනඥානෙන් යුක්තෝ මේක අපිට විසඳ ගන්න පුළුවන් දෙයක්, මේක අපිට තේරුම් කර ගන්න පුළුවන් දෙයක්, මේක කාටවත් දෙන්න ඕමනා කරන දෙයක් නෙමෙයි කියලා අපිට මේ නිදහස සොයා ගන්න පුළුවන් කියන අවබෝධයට එන්න ඕන. ඊළඟට එන්න ඕන චතුරාර්ය සත්‍ය, චතුසත්‍යක සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිවෙලින් අපි අඳුන ගන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරින් හඳුනගෙන ගියාම අරහත් ඵලය දක්වාම යන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි අඳුන ගන්නට ඕන මොකද්ද ගැටලුව, මොකද්ද විසඳුම, මොකද්ද මාර්ගය මොකද්ද නිරෝධය එහෙම අඳුනගෙන ඉන්න කෙනාට ඊළඟට එනවා කන්ධාන සම්මා දිට්ඨිය මේ කන්ධා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධා කියන එක එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මෙයයි කියලා වචන වලින් නෙමෙයි හේට අවබෝධයක් වෙලා තියෙන්නට ඕන තමන්ගේ අධ්‍යාත්මය තුලින්ම මෙන්න මේකට තමයි රූපය කියන්නේ මේකට තමයි වේදනාව කියන්නේ මේකට තමයි සංඥාව කියන්නේ මේකට තමයි සංකාරය කියන්නේ මේකට තමයි විඥානය කියන්නේ කියලා තමන්ට හොඳට තේරෙන්න ඕන වචන වලින් නෙමෙයි මොකද්ද දැන් ඔය පින්නතුන් දන්නවනේ මොකද්ද රූපය කියලා කියන්නේ මොකන්ද ඇස් දෙක පියාගත්තහම ඔබට නානක් ප්‍රකාර දේවල් රූප වශයෙන් මැවිල පේනවනේ ඒව රූප ඒ තමයි රූප එතකොට අපි නිකම්ම කියන්නේ ඕනම රූපයක් එක්ක තියෙනව දෙකම මොකද්ද නාම රූප ඉතින් මේ ශරීරයත් රූපයක් එතකොට ශරීරයට මනසට කියන මනස කියන එකත් නාමයක් තමයි ඒ නම අනිත් ඕනම දෙයකට ආමන්ත්‍රණය කරන නමත් නාමයක් තමයි නාම රූප. පුර ජීවිතයේ අපේ මනස තුළ පිරලා තියෙන කරුණු මොනවද නාම රූප. දැන් මේක පටලවල දුන්නොත් එහෙම මෙයාට නිරෝධ කරන්න බැහැනේ. දැන් ශරීරෙයි මනසයි නාම රූපෙයි කියලා දුන්නොත් මේ භවයේදී නිරෝධ කරන්න බෑ දෙකම. අන්න ඒකයි යංගිසි තැන්වල වරද්දලා තියෙනවා කියන්නේ. ඉතින් අධ්‍යාත්මිකව මේ පෙන්වන නාම රූප දෙක නිරෝධ කරන්න පුළුවන්. වේදනා කියන්නේ ඔය වරින් වර සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් ඔබට දනවන සංවේදීතාවය අපි කියනවා වේදනාව කියලා. රූප වේදනා. සංඥා කියලා කියන්නේ ඔය පාරෙත් තියෙන ආලෝක සංඥා කලර් ලයිට්ස් කියන්නේත් ඒවට තමයි. ඊට පස්සේ පොලිස් නිලධාරියෙගේ කටේ ගහගෙන විසිල් එකක් තියෙන එකත් සංඥාවක් තමයි. ඊළඟට කලර් ලයිට්ස් නැති තැනක පොලිස් නිලධාරියෙක් අතින් ඒව මේව කියන්නේ ඒකත් සංඥාවක් තමයි. ඊළඟට ගෙදර බෙල් එකක් තියෙන එකත් සංඥාවක් තමයි. ගෙදරට කෙනෙක් ආව කියලා සංඥා කරනවා. ඊළඟට මේ හැම වචනයක් ඇතුළෙම තියෙන්නේ මොනවද? සංඥාවක්. යම්කිසි ගුණයක් අපි තුල අවදි කරන්නට පුළුවන් ශක්තියක් ඇද්ද ඒකට අපි කියනවා සංඥා කියලා කියනවා. ඊළඟට සංඛාරෙත් අපි ළඟ වැඩ කරනවා. මොකද සංඛාරය කියන්නේ? මං යම්කිසි මෙතන තියෙන ගෙඩියක් අරගෙන මොනවා හරි පෙන්වනවා. පෙන්වපු ගමන් මේ ගෙඩිය දිහා පොඩ්ඩක් බලලා මේ ගෙඩියට සමාන අතීත ඔබ රස විඳ හරි දැකලා තියෙන ගෙඩියක් මතක් කරලා කියනවා මට මතක හැටියට නම් මෙන්න මේ පළතුරු ජාතිය වෙන්න ඕන ඔය නිතරම අතීතයේ සිද්ධාන්ත ගලපලා සංස්කරණය කරනවා. ඉතින් කෙනෙකුට ඉතාම සරලයි නේද මේක කියලා හිතන මට්ටමටම මේ කුඩා කරලා තමයි මේක කියන්නේ. නමුත් සරල නැහැ මේක. ඉතාම මේ තේරෙන විදිහට කියනවා. තේරෙන ගැඹුරු වචන ඔකට දාලා ගිහලා වැඩක් නැහැනේ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක කියන්නේ. ඉතින් අපි මේක සංස්කරණය කිරීමක්, එකතු කිරීමක් කරනවා. ඒකට රූප, වේදනා, සංඥා, සංකාර කියන අපි හතර කියනවා. එතකොට මේ මේ සියලුම දේවල් වල තියෙනවා විඥානයක්, එහෙම දැනුමක්, එහෙම නැත්නම් විජානනය කරන ස්වභාවයක්, තැම්පත් කරගන්න ස්වභාවයක්, තැම්පත් වෙන ස්වභාවයක්, නැවත නැවත ඒවයි රස විඳින ස්වභාවයක් තියෙනවා. එක්තරා විදිහකට අපිට ඒකට කියන්න පුළුවන් මේ මෙමරියක් වගේ. කියන්නත් පුළුවන්. තැම්පත් කරලා තියෙන ස්වභාවයක් තියෙනවා. තේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ එකක් දෙකක් අඩු වෙලා අනිත් මේ තුන විතරක් පවතින්න පුළුවන්ද මේ වයින් කියලා. නෑ. ඒක හොඳට මතක තියාගන්න. රූපේ නිරෝධ කරන්න බෑ තනිව. වේදනාව නිරෝධ කරන්න බෑ තනිව. සංඥාව නිරෝධ කරන්න බෑ තනිව. විඥානය නිරෝධ කරන්න බෑ තනිව. සංඛාරය නිරෝධ කරන්නත් බෑ තනිව. එහෙනම් මේක තුනක් හතරක් අඩු කරලා එකක් ඉතුරු වෙන්න බෑ. එහෙම කරන්න බෑ. ඒකට කියන්නේ අවිනිර්භෝගික ධර්මතා කියලා කියන්නේ. අපි ඉර අයින් කරලා ආලෝක විතරක් තියාගන්න බෑනේ. ආලෝකය අයින් කරලා ඉර තියාගන්නත් බෑ. අන්න ඒ වගේ එකිනෙකට සම්බන්ධතා තියෙන කරුණු කාරණා තමයි. ඒක නිසා මේකට කියනවා අවිනිර්භෝගික ධර්මතාවයක් කියලා කියනවා. මේ එකක් ප්‍රහාණය වෙන තැන සියල්ල නැති වෙනවා. එකක් ඇති වෙන තැන සියල්ල හට ගන්නවා. එහෙමනම් මේ කන්දහාන සම්මාදිට්ඨිය පිනතුන් ළඟ තියෙනවා. පාදාන ස්කන්ධය පිළිබඳව තමන්ගේ මනස පිළිබඳව දිට්ඨිය තියෙනවා. පංචපාදාන ස්කන්ධා දුක්ඛා පංචස්කන්ධා නෙමේ දුක්ඛා. දැන් ඉතින් අපි ඔය ප්‍රසිද්ධෝ කියලා දෙන්නේ පංචස්කන්ධි දුකයි කියලා නේ. ජාතිපි දුක්ඛා කියලා. ජාතිය හටගන්නේ මනසේ. මේ භෞතික ලෝකෙ නෙමේ. මනස තුලිනු ජාතිය නැති කරන්න තියෙන්නේ. ජාතියක් තියෙන්නේ මානසික ස්වභාවයක් තුළ. එහෙමතු භෞතික ලෝකෙ නෙමේ. මේ කන්ධාන සම්මාදිට්ඨිය තියෙන්නත් ඕන. පංචපාදන ස්කන්ධය තමා තුළින් යම්කිසි හඳුනා ගැනීමක් අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් හුදෙක් මේ මිනිස්සු නිකන් චිත්තාවේග වලට වැඩ කරන මිනිස්සු භාවයට පත් වෙනවා. ඒ නිසා මේ කරුණු පිළිබඳව දන්නවනම් එයා චිත්තාවේග ස්වභාවයක් හැටියට නෙමෙයි මේක පංච උපාදානස්කන්ධයක ක්‍රියාවලියක් හැටියට එයා මනාව මේ පිළිබඳව අවබෝධ කරගන්නවා. ඊළඟට පස්වෙනි කාරණේ තමයි මග්ග සම්මාදිට්ඨිය. නිවන් දකින්න තියෙන මාර්ගය කියන්නේ මෙන්න මේකයි කියලා මනා හඳුනා ගැනීමක් කරගන්නවා. බුද්ධිමය විදර්ශනාත්මකව විද්‍යාත්මකව තර්කානුකූලව තත්ථාකාරේ මනා හඳුනා ගැනීමක් කරනවා. මොකද්ද? මෙන්න මේක තමයි මාර්ගය. හරි පින්නතුන්ට ඒ සම්මාදිට්ඨියක් තියෙනවද? මේක තමයි මාර්ගය. මෙන්න කළ යුතු වැඩපිළිවෙල. මේකත් ලේසි කෙනෙකුට එන දෙයක් නෙමෙයි. මාර්ග සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මාර්ගය හරියට දන්නවනම් ඊළඟට තියෙන යට ගමන යන්න විතරයි. මාර්ගය දන්නේ නැත්නම් එයා ගමනක් යන්න උත්සාහ කළා වැඩක් නැහැ. මාර්ගය හොයාගන්න මුලින්ම උත්සාහ කරන්න ඕන. ඉතින් මෙන්න මේ සම්මාදිට්ඨික ස්වභාවල් ටික යංගිසි මිනිස්සෙක් ළඟ නැත්නම් ඒ මිනිස්සු ඇත්ත වශයෙන්ම මලමිනී ගන්නට පිළිගත්තට කමක් නැහැ. ඕක තමයි අර අප්‍රමාදෝ අමත පදම් ප්‍රමාදෝ මච්චුනෝ පදම් කියේ. ඕක තමයි අප්‍රමත්තාන මීයන්ති ඒකමත උන්නත් මලා වගේ තමයි. වැඩන්නේ මෙන්න මේ සම්මාදිට්ඨික ටික මේ ලෝකේ මිනිස්සෙගේ. මේක බෞද්ධ ධර්ම නෙමෙයි. මේක තමයි මනෝවිද්‍යාව. සියලු දෙනාගේම සත්‍ය මානසික ක්‍රියා ධර්මය. මොකද්ද මේ මග්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ? මාර්ගය පිළිබඳව පූර්ණ අවබෝධයක් තිබීම. කොහොමද පින්නතුන්ට මාර්ගය පිළිබඳව සම්මාදිට්ඨිය කොහොමද තියෙන්නේ කියන්න බලන්න. මොකද්ද මාර්ගය? මොකද්ද වෙන්න ඕන? මොකද්ද කෙරෙන්න ඕන කියලා ඔබ දන්නවද? නිවන් දකින්නවා කියන්නේ මෙන්න මේකයි මේකයි කියලා දන්නවද? තියෙන්න ඕනනේ. ඈ මොකද මාර්ග සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ඈ අපි මේ සියලුම පංච උපාදානස්කන්ධයෙන් නිදහස් විය යුතුයි. ඒක තමයි මාර්ගය. මේ කාලයේ දහමින් වෙන්ව අකාලික විය යුතුයි. ඒක තමයි දහම මාර්ගය. අපි මේ දෘෂ්ටිවලින් නිදහස් වෙලා සියලුම දෘෂ්ටිවලින් සම්මාදිට්ඨික විය යුතුයි. දෘෂ්ටි නැති විය යුතුයි අපි තුල. මතවාද නැති විය යුතුයි අපි තුල. හාත්පස නිරෝධයක්ම නිදහසක්ම ලැබිය යුතුයි. මමංකාරය නැති කරගත යුතුයි. මමංකාරයට බර නොවිය යුතුයි. මෙන්න මේක තමයි අපේ මාර්ගය අවබෝධය. පුජ්ජලත්වය ඉන්ද්‍රිය විෂය ඉක්මවිය යුතුයි. එයට තමයි මේ අපි වැරදරන්නේ, මහන්සි වෙන්නේ. අන්න එහෙමනම් අපිට මාර්ගයක් ඇති වෙනවා. අපි තේරුම් කරගන්නවා මෙන්න මේ ක්‍රියාධාමයන් ටික පූර්ණත්වයට පත් කර ගැනීම තුළ තමයි අපිට තියෙන නිවන් දකින්න තියෙන මාර්ගය කියලා එයා අවබෝධ කරගන්නවා. මාර්ග සම්මාදිට්ඨියත් ඇති වෙනවා. ඉතින් හයවෙනි කාරණේ හැටියට අවසානයේටම එනවා. ඒක නම් ඉතින් ඵලය ප්‍රත්‍යක්ෂ වෙනවත් එක්කම තමයි ඇති වෙන්නේ. මොකන්ද ඵල සම්මාදිට්ඨිය? ඕක තමයි නැත්තේ. අනිත් ඔක්කොම තියෙන්න පුළුවන්. අර පහම හදා ගන්නත් පුළුවන් ඊට මෙහා ඉඳගෙන. ඵලයට එන්න මෙහා තමයි අර ඔක්කොම පහ. මොකද්ද? කම්මස්ස කතා, විපස්සනා, චතුසත්‍යක, කන්දහාන, මග්ග කියන මේ පහම ඵලයට මෙහා නිසා හදා ගන්න පුළුවන්. බුද්ධිමේ වශයෙන්, ඥානමේ වශයෙන් හදා ගන්න පුළුවන්. නමුත් ඵල සම්මාදිට්ඨිය ඉතින් ඵලයටපත් වීමත් එක්කම. ඒ කියන්නේ පින්නතුනේ මමත්වේ බර අඩු වෙලා කුසලයේ ලෝකෝත්තර, කුසලයේ ලෝකෝත්තර ශක්තියින් වැඩි වෙලා මමත්වය එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය විෂය ඉක්මවා ජය ගන්න මොහොත තමයි ඵලය. දැන් ඔයත් ඉන්ද්‍රියන්ට බරයිනේ, මමත්වයට බරයි. මමත්වයට බරයි. මමත්වයට බැර ලෝකය කවදාවත් සාධාරණ තීන්දුව තීරණ දෙන කෙනෙක් නෙමෙයි. මම හරි කියන මතයල තමයි අවසානේ එන්නේ. සාධාරණ තීන්දුවට එන්නේ. ඒ නිසා ලෝකේ මමත්වයෙන් යුතු මිනිස්සු තමයි ওই නීති අරව මේ ඔක්කොම හදන්නේ. ඇත්ත වශයෙන්ම මේ පුජ්‍යල කල්ලියට වාසි වෙන්න විදිහට තමයි ඔක්කොම හදන්නේ. නේද? ඒක එක රටවල් වල එක එක නීති තියෙනෙත් ඒකනේ. එහෙනම් ලෝකෙම එකම නීතියක් තියෙන්නේ? මෙහෙම නැහැ. මේ පුජ්‍යල කල්ලියට, මේ පුජ්‍යල ආගමට, දර්ශනයට, ඒගොල්ලන්ගේ රටට වාසි වෙන විදිහට හදා ගන්නවා. නමුත් ලංකාව නම් ඒක අනිත් පැත්ත කරන්නේ. ඒක වෙන කතා. මේ නමුත් ඒක කවදාවත් සාධාරණ නෑ, යුක්ති සහගත නෑ. තේරෙනවද? ඒ නිසා මමත්වයේ තුල ඉඳගෙන කිසියම් ලෝක කොතනකවත් 100%ක් සාධාරණ නීතියකුත් නැහැ, දේශපාලනයකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, ආගමකුත් නැහැ, මොකක්වත් නැහැ. සාධාරණව මමත්වයේ තුල කිසිම සාධාරණත්වයක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ වාසිය සහ පාසුව සහ ජයග්‍රහණය සහ මතය පතුරවා ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග පමණයි තියෙන්නේ. ගෙදර නෝනායි මහත්තයා රැඳ උනත්, අම්මයි දුවයි රණ්ඩු වුණත්, තාත්තයි පුතයි රණ්ඩු වුණත්, ඒ දෙන්නම කියන්නේ මම හරි කියලා. කවුරුත් කියන්නේ ඔයා හරි මම වැරදි කියලා. එහෙම කියනවා. ඒ නිකන් පිටින් විතරයි. ඒ පිටින් විතරයි. ඒ කියන්නේ අර එක ඉත් එක්ක කපලා ඉත්තු දෙන්නෙක් ගන්න වැඩ පිළිවෙලින් තමයි කියන්නේ ආව යාරේ මං වැරදි කියලා දෙන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ එක ඉත්තේ දෙන්නේ ආලාට ඉත්තේ දෙන්නේ කපන්න ඒ නිසා දෙන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේක තමයි හැටි මමත්වයේ හැටි ඉතින් මේ ඵල සම්මාදිට්ඨිය කියන එක ඇති වුණා නම් පින්නතුණු ඒක හරි අතිශයින්ම සන්තෝෂයි ඉතින් මං සතුට වෙනවා මට මේ හයම තියෙනවා එනිසානේ මම ඔයත් අන්න අනුශාසනා කරන්නේ නැත්තම් ඉතින් මමත් මෙතනින් පහක් විතරයි නම් තියෙන අනිත් එකට වගේ කියන්න කෙනෙක් නෑ මෛත්‍රී බුදු උන්ගේ කාලයට දාන්න වෙනවා ඉතින් මට මේ හයම තාම පැහැදිලි නමුත් මේක මේ හයම පැහැදිලි වුණේ ටිකෙන් ටික මට මම මතක හිටින විදිහට මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය මට යම් යම් ආකාරවලින් තේරෙනව අවුරුදු 10 විතර වෙනකොට මට අත්දැකීම් වලින්ම මේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාවලියක් එනවා කියන එක දැනෙලා තියෙනවා ඈ ඊට පස්සේ මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන එක මට ඇති වෙනවා අවුරුදු 16 දී විතර මේකත් එකපාර ඇති වෙච්ච දෙයක් නෙමෙයි එහෙම ඒ විදිහට දියුණු වෙලා යනකොට ඊට පස්සේ මට චතුසත්ත්වයක සම්මාදිට්ඨිය මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මට අවබෝධය ලැබෙනවා අවුරුදු 20 විතර. ඊට පස්සේ මේ කන්ධාන සම්මාදිට්ඨිය ඇති වෙනවා පින්නතුනේ අවුරුදු 21 වගේ 20ට ආසන්නම කාලයේදී කන්ධාන සම්මාදිට්ඨියත් ඇති වෙනවා. ඊට පස්සේ 22 වගේ මාර්ග සම්මාදිට්ඨිය ඇති වෙනවා මට හොයාගෙන හොයාගෙන යන ගමනේ මේ ප්‍රත්‍යක්ෂ ආර්ය ඥානය සාගත්තේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහිමත් එක්කම තමයි මේ මාර්ගය කියන එක හරියට වැටහුනේ නැත්තම් මේ ඉස්සෙල්ලා අර කාලේදී ඒක මාර්ගය පිළිබඳ වැටහීමක් නැහැ ඇති වෙනවා ඉතින් අවුරුදු 23යි 24ට ලබන්න කිට්ටුව තමයි මේ ඵල සම්මාදිට්ඨිය කියන එක ලබා ගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ උප්පත්තියෙන් ගෙනල්ලා වෙන්නේ නැති මේ කියලා නෑ. මේ ක්‍රමානුකූලව කාලයාගේ යෑමෙන් ගොනු වෙච්ච දේවල්. තේරුම් වෙච්ච දේවල්. ඉතින් පින්නතුනේ මේ සද්ධර්මයේ හරිම ගම්භීරයි. ඉද භික්කවේ භික්ඛු සමාදිස්ස සමාපatti කුසලෝ හෝති අපි සමාපatti කියන වචනය පාවිච්චි කරන නිරෝධ සමාපatti කියලාත් කතා කරනවා හැම දෙයකින්ම නිදහස් වූ සමවතක් කියන එකකින් අදහස් වෙන්නේ නිරෝධ සමාපatti සමාදිස්ස සමාපatti කුසලෝ හෝති අපිට එක් එක් කාරණා පිළිබඳව තියෙන යම් ආකාරයක මේ සමාධිය සමාධියක් කියලා කියන්නේ ඇලීමක් ඇලීම හේතු කරගෙන ඒ වෙනුවෙන් ඇතිවෙච්ච ආසත්ත බවක් එහෙමත් නැත්නම් මෙලී යාමක් ඒ වෙනුවෙන්ම මනස පිහිටුවා ගැනීමකට අපි කියනවා සමාධිය කියලා. ඉතින් අපි භාවනාවක් කරනවා කියලා සමහර අය කරන්නේ මොකද්ද? දුක් විඳ විඳ මනස අලවන්න බලනවා. මොනවා හරි රූපයක අරමුණක සංකල්පයක අලවන්න බලනවා. ඔය ආගමිකයෝ කියලා උදේ හවස දවසට 4-5 වතාව 10-12 වාර කෑ ගහලා මේ යාඥා කළා ඒ වගේ දේවල් වලින් උත් මේ මිනිස්සු කරන්නේ මේ මතේ මනස කොහොම හරි අලවලා තියෙනවා. ඒ විශ්වාසය තුල අලවලා තියෙනවා. මොකද අර ආගම් පොත් වලින් කියලා දෙනවා මේ විශ්වාසය බැහැර වුණොත් ඔබට ස්වර්ගයයි මේ වෙනවා කියලා. බය කරලා තියෙනවා. අපායට යනවා කියලා. ඉතින් මිනිස්සුත් බයයි. මොකද දන්නේ නැහැ මොකක්ද කියන දේ කරන රොබෝ යන්ත්‍රනේ මිනිස්සු. ඉතින් මිනිස්සුත් ඒක තහවුරු කරගන්න බලනවා. ඉතින් ඒ වගේම මේ භාවනා කරන්න අපේ හාමුදුරුන්ටත් දෙනවා හා මෙන්න මේ සමාධියම වඩන්න. එතකොට ඒක කැඩෙන්න දෙන්නේ නැහැ. යම් කිසි සුවයකුත් ඒකේ තියෙනවා. ඉතින් කෙඳිරි ගගා අර අර මනස අලවනු කේන්ද්‍රිකා කියලා කියන්නේ ඔබ සමාධියෙන් වඩන අය දැකලා නැද්ද දන්නේ හරි අමාරු කාර්යයක් ඔය සමාධියෙන් ගොඩනගන එක පුදුම වීර්යයක් යොදවන්න ඕන ඒ වීර්ය අධික වීමේදී ඇත්ත වශයෙන්ම වෙහෙස වැඩි වීමේදී අර කන්දක් නැගෙන මිනිස්සුන්ට වඩා මහසුනුත් කේන්ද්‍රික ඒ කේන්ද්‍රිය සිද්ධ වෙනවා කේන්ද්‍රිකකා තමයි මේ භාවනා කරන්න ඊළඟට අර විශාල වේරියක් යොදලා දවසක් මාත් එහෙම ආරන්නේ කොහොම ගමන් කරන්ද ඉතින් භාවනා කරන කාලේදී මට මේ විශාල කේන්ද්‍රියක් ඇහෙනවා මේ මේ ශාලාවේ කොනකින් මම බැලුවා කියලා කවුද මේ කේන්ද්‍රිය ගන්න කියලා බලනකොට අර හාමුදුරුවෝ ඉතින් අරලු ගෙඩියක් එහෙම කටේ දාගෙන වේගෙන් වීර්ය කරගෙන ඒ සමාධියේ පිටව. ඉතින් මමත් ඒ කාලේ සමාධියන් තුල පිටේවුවා. ඉතින් කොච්චරද කියනනම් වීරිය ගන්නකොට මේ මගේ එක සැරයක් එහෙම තදින් වීරිය කරද්දී මේ දතක පතුරක් ගැලවිලා ගියා දත් එකට හැපිලා. එතකොට හිතන්න කොහොමද කියලා කොච්චර වීරිය කරනවද කියලා. එතකොට මම ඒක ගුරු සාවින්හන්සරිගෙන් කිව්වා මේ මගේ හැමෝටම මම එහෙම දත් මිටි කාලෙ මෙහෙම වීරිය කරනකොට මේ දත් පතුරක් ගැලවිලා ගියා කියලා. දත් කඩල යන වෙනක්. ඊට පස්සේ කිව්වා මේ ඒ කාලේ නම් හාමුදුරු කෙනෙක් හිටියා උන්වහන්සේ ඔන්න ඔයකට මේ පිළියමක් හැටියට මේ ලී පතුරු දෙකක් හක්කට දාගත්ත භාවනා කළා කියලා. ඉතින් එහෙම කිව්වා මම ඉතින් ඒක තේරුම් ගත්තා මට තමයි කියන්නේ කියලා. ඉතින් මම එදා ඉඳලා ලී පතුරු දෙකක් මේ හක්කේ තියාගන්නවා. දැන් නැහැ ඒ කාලේ භාවනා කරන්නේ ලී පතුරු දෙකක් හක්කට තියලා තදින් වීර්ය කරනවා. ඉතින් අත් වශයෙන් භාවනා කරලා ඉවර වෙලා ලී පතුරු දෙක ගත්තාම මේ ඒක දසෙට් එක දී වතුර මොකද මේ තරමට ඒක තදින් හැපෙනවා මේ එහෙමයි මේ ධ්‍යාන භාවනා වඩන්න ඕනේ එහෙමයි මම ධ්‍යාන භාවනාවන් වල ඉහෙළම කරලා තියෙනවා ඒ කියන්නේ ධ්‍යාන භාවනාවන් වල යන්න පුළුවන් ඉහෙළම தත්ත්වය තමයි නේව සංඥාන අසඤ්ඤායතනයි ඒක ඇත්ත වශයෙන්ම නිවන හා සමාන නිවන නොවන දෙයක් ඒ සංඥාන සංඥායතනය කියලා කියන්නේ ඒ කෙනෙකුට පුළුවන් මේ ශරීරේ නික්මිලා යන්න. ඕනද අපි හිතමු කෙනෙක් වද බන්ධනයක් කරනවා. එහෙම නැත්නම් තමම මරන්න හදනවා. එහෙම නැත්නම් කුටියක් අල්ලගෙන කන්න හදනවා. එයාට විශාල වේදනාවක් දෙන්න අවස්ථාවක් කියලා හිතමුකෝ. එයාට ඒ වේදනාව එයාට හුල ගන්න බැරි නම් ඒ නව සංඥාන සංඥායතන පුරුදු කරපු කෙනෙකුට පුළුවන් ශනිකව කයින් ඉවත් වෙන්න. ඊට පස්සේ කෑලි කපන් ගියත් දන්නේ නැහැ. කෑලි කපන් ගියත් දන්නේ නැහැ. ඒ වගේම මේ සංඥා අසඤ්ඤායතනයට වැදිලා ඉන්න වෙලාවක අපේ මේ වෛද්‍යවරයෙක් ආවොත් මැෂින් වලින් ලෙඩ බලන අපේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය ආවොත් නලාවෙන් ලෙඩගේ තීරණය කරන වෛද්‍ය ක්‍රමය ආවොත් කියන්නේ තීරණය කරන්නේ මෙයා මැරිච්ච කෙනෙක් කියලා. හරි දවස්තෝ වැඩ කරන්නේ හරි දවස්තෝ නතර වෙනවා මැෂින් එකට දාලා බැලුවොත් කියන්නේ මෙයා මලා කෙනෙක් කියලා. ඉතින් බුද්ධ කාලයේදී එහෙම පොත්පත්වල කියනවා කීප අවස්ථාවකදී මෙහෙම මේ මෙයා මැරිච්ච කෙනෙක් කියලා මිනිස්සු මේ රොඩු බොරුඩු ඒවා මෙහෙම දාලා ගිනි තියන්න ලැහැත්තිලා තියෙනවා. පස්සේ තමයි ඉතින් නැගිරින අර උත්තාන කර්මය කියලා නැගී සිටින කර්මයක් දාලා තියෙනවා. ඒකදී ඒ වෙලාවට එයා අවදි වෙනවා. එහෙම වෙනවා. يعني ඒ කාලෙත් බැලුවා මේ නිලවලට අත තියලා බැලුව වැඩ කරනවද කියලා නෑ. හදවත රත තියලා බැලුව නෑ. හුස්ම ගන්නවද කියලා බැලුව නෑ. ඉතින් තීරණය කළා මෙයාමලා කියලා. ඔන්න ඒ ගිනි තියලා දාලා යන්න ඕන කියලා රොඩු බොරු දාලා ගිනි තියන්න බලනවා. ඒ නිසා එවැනි අවස්ථාවක් නිරෝධ සමාපත්තියත් එහෙමයි. නමුත් මම පැහැදිලි කරේ හේව සංඥා නාය සංඥායතනය කියලා කියන්නේ පුජ්ජල මතය මත පුජ්ජල අදිෂ්ඨානය මත වීරිය මත පවත්තන නිරෝධයක් ඒක වීරයේ උපරිමය. නමුත් නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පුජ්ජල මතය තුල පුජ්ජල උත්සාහය තුල පවතින දෙයක් නෙමෙයි. ඒකත් තරහා සමානයි නිරෝධ සමාපatti සමවැදෙන මොහොතේදී නමුත් අර නේව සංඥා නාසඤ්ඤායතනෙ වගේ බැඳිලා නැහැ නේව සංඥා නාසඤ්ඤායතනෙදී යම් කිසි බැඳීමක් තියෙනවා ඒක ඊටාම සියුම් බැඳීමක් උදාහරණයක් දක්වන්න පුළුවන් සරුංගලයක් නූලෙන් බැඳලා තියෙනවා වගේ සියුම් බැඳීමක් මේ ශරීරයට තියෙනවා නිරෝධ සමාපත්තියේදී එහෙම නූලක සම්බන්ධතාවයක්වත් නැහැ. එහෙම සම්බන්ධතාවයක්වත් නැහැ. අරක යටපත් කරලා අතෙන්ද ගියපු නිසා අර සම්බන්ධතාවය යාට බිඳින්න බෑ. මොකද මමංකාරය කියන එක යා ළඟ ඉතුරු වෙලා තියෙනවා. නමුත් නිරෝධ සමාපත්තියේ යන කෙනා ළඟ මමංකාරය නැහැ. කොට මමංකාරයේ සියුම් බැඳීමක්වත් නැති නිසා එයාට සම්පූර්ණයෙන්ම නිරෝධ වෙන්නට පුළුවන්. එහෙනම් සමාධිස්ස සමාපatti කුසලෝ හොති. මේ සමාධීන් වලින් නිදහස් වෙන්න ඕන සමාපත්තියට නිරෝධ සමාපත්තියකට සමවැදින්න ඕන කුසලෝ හොති. මෙතන තමයි කුසලය තියෙන්නේ. මේ සියලු සමාධීන් වලින් නිදහස් වෙන්න පුළුවන් නම් ඒක තමයි කුසලය. අපි නොයෙකුත් නොයෙකුත් දේවල් වලට ওই සමාධිගත වෙලා තියෙන්නේ. දැන් ඔබේ ස්වාමියා ගැන, ඔබේ බිරිඳ ගැන, ඔබේ යාන වාහනේ ගැන, ඔබේ දීපල ගැන, ඔබගේ අඳුරන ඥාති මිත්‍රාදී හිතයිසි ගැන, හොඳ නරකය ගැන තියෙන්නේ අපිට යම්කිසි සමාධියක්. ඒ සමාධීන් සමහර ඒවා වැඩි, සමහර ඒවා අඩුයි. අපි දන්න හඳුනන දේවල් අපිට සමහර දේවල් වේදනාව අඩු දේවල් තියෙනවා, සමහර දේවල් තියෙනවා වේදනාව වැඩි. බැඳීම් වැඩි දේවල් තියෙනවා, බැඳීම් අඩු දේවල් තියෙනවා. ඔතනින් තියෙන ප්‍රධානම බැඳීම තමාට තමා තියෙන බැඳීමනේ. අපි ඒක ඇත්තෙම ලිහන්න ඕන. අපි අනිත් ඒවා නෙමෙයි ලිහන්න ඕන මුලින්ම තමාට තමා තියෙන බැඳීම. මොකද ප්‍රධාන බැඳීමෙන් නිදහස් වුණොත් එහෙම අනිත් බැඳීම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කුසල ධර්මය දියුණු කරගන්නට ඕන. මේ ආකාරයට ඊටාම ගැඹුරු ශ්‍රී සද්ධර්මය තථාගතෝ ආසවානං කයා ආසවානං චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ආස වක්ඛයාවහන් නෝතු කියලා අපි කියන්නේ. ආස වක්ඛයා කියලා කියන්නේ ආශ්‍රවයෝ නැත. ආශ්‍රවයෝ කියලා කියන්නේ මම ඔබ සරල වචනයකට ගේන්නම්කෝ තේරෙන්න. ආශ්‍රය කියන්නේ මොකද්ද? ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද? හේවයින්ම බිඳිලේන වචන ඔය. ආශ්‍රය කරනවා කියලා කියන්නේ මොකද්ද? හිතවත් ලෙන්ගතු කතා බහ කරන, ගනුදෙනු කරන කෙනෙකුට අපි කියනවා ආශ්‍රය කරනවා. එතකොට ආසවක්ඛයා කියන්නේ ආශ්‍රයක් නැත. පංච උපාදානස්කන්ධයේ කිසිම ක්‍රියාවලියක් සමග ආශ්‍රයක් නැති ආසවක්ඛයා. ආසවානං චේතෝ විමුක්ති. මේ ආශ්‍රවයන් වලින් සිත නිදහස් කරගෙන පඤ්ඤා විමුක්ති. දැන් ඔය ප්‍රඥාව කියන එක අපිට තිබ්බට ප්‍රඥාව කියන එකත් ඒක තමයි අපි ගන්නේ ඔරුව පන්දම හැටියට අපි මේ ගමන යන පඤ්ඤා විමුක්ති. ප්‍රඥාවත් විමුක්ති කරන්න ඕන. නිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. දිට්ඨේව ධම්මේ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරනවා. මේ ඉන්ද්‍රියන් හයෙන් එහාට ගමන් කරපු ඒ ශ්‍රී සත්ධර්මය සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ ඉන්ද්‍රිය ධර්මයන් ඉක්ම වූ ඒ සත්‍ය උපදවාගෙන වාසය කරනවා. සයං අභිඤ්ඤා, ඉන්ද්‍රියන් හයෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වූ සත්‍ය සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ සත්‍ය උපදවාගෙන වාසය කරනවා. දැන් බැරිව තියෙන කාරණේ ඕකනේ. උපක්ලේශ සූත්‍රය ඉන්ද්‍රියන් තුල සමාධි භාවනා නෙදෙන්නේ. ඉන්ද්‍රියන් තුල පැවැත්ම තියෙන්නේ, ඉන්ද්‍රියන් තුල ආශ්‍රය තියෙන්නේ. ආශ්‍රවක්ඛයා වෙන්න ඕන, ආශ්‍රවය ක්ෂය වෙන්න ඕන. එහෙම නැත්නම් ආශ්‍රවය නැති වෙන්න ඕන. වැරදි යාළුවෝ ටිකක් ආශ්‍රය කරා. මාරයෝ තමයි යාළුව හැටියට ආශ්‍රය කරන්නේ. සමහර වෙලාවට කියන්නේ යානම් මාර යාළුවෙක් කියලා. ඉතින් මෙතන මාර යාළුවෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා ආශ්‍රය කරනවා. තවර මොකද අපිට හිතාගන්න තියෙන්නේ? මාර යාළුවෝ 6 දෙනා ආශ්‍රය කරනකොට ප්‍රවේශම් විය යුතුයි. ඒ ආශ්‍රය නිදහස් විය යුතුයි, නැත්නම් ඔබට නිවනක් නැහැ. ආසවක්ඛයා වෙන්න ඕන. ඒ නිසා ඒ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරා. නිවන් ප්‍රාර්ථනා කියන්නේත් ඒකට. ආසවක්ඛයා වහන්න උතු ආශ්‍රවශ්‍රය කිරීමට හේතු වේවා. සබ්බ දුක්ඛා පමුඤ්ඤතු කියලා සමහර අය කියන්නේ. ඔගේ පබුජ්ජතු කියලත් කියනවා. ඉතින් මං තේරුම් කරලා දීලා තියෙනවා ඔක්කොටම වැඩි හොඳයි තේරෙන විදිහට සබ්බ දුක්ඛා නිරුජ්ජතු කියලා කියන සියලුම දුක් නැති වේවා. එහෙම ප්‍රාර්ථනා කළාට නම් හම්බ වෙන දෙයක් නෙවෙයි මේක. විදර්ශනා කරලා අවබෝධ කරගන්න දෙයක්. ඉතින් මුලින්ම අර කිව්වා වගේ Tamanට ඇති වෙන්න ඕන ඒ කන්දාන සම්මාදිට්ඨියේදී ඇති වෙනවා මේ සිත මමයි, මම සිතයි කියලා ගන්න ස්වභාවය ටික ඈත්ව දකිනවා. අන්න එතන විශේෂ ලක්ෂණයක් මේ කන්දාන සම්මාදිට්ඨිය. මම සිතයි, සිත මමයි කියලා ගන්න එක ඈත් වෙනවා. එහෙම නැත්තම් ඉතින් ඒ සම්මාදිට්ඨිය ඇත්ත වශයෙන්ම ඇති වුණේ නැති වුණොත් එයාට මාර්ගයකට අහුම්කම් දෙන්න හිතෙන්නේ නැත්නම් ඵලයක් ලබන්නත් බැහැ. හතරවෙනි කාරණයක් ඇටෙන්නේ තියෙන කන්දාන සම්මාදිට්ඨිය. අනිවාර්යෙන් Tamanට තේරුම් යන්නට ඕන පාදාන ස්කන්ධයේ මනස හිත කියලා කියන්නේ වෙනම දෙයක්. මගේ හැඟීම් දැනීම් විඳීම් කියලා කියන්නේ වෙනම දෙයක්. මට තියෙන්නේ ඒ දේ කළමනාකරණය කරන්නත්, ඒ දේ තේරුම් කරගන්නත්, ඒ දේ වටහා ගන්නත්, ඒ දේ මමයි, මම ඒ දෙයයි කියලා එකම වස්තුවක් හැටියට ගන්නෑ. ප්‍රශ්නේ. අර සමහර අය කියන්නේ ඇඟි දුවන්නේ කොලේ කියලා නේද? කොළ පාට කියලා. ඒ එතකොට එයා පක්ෂේ මමයි මම පක්ෂේ ඇයි. ඇඟි දුවන්නේ නිල් පාට කිව්වොත්, ඇඟි දුවන්නේ රතු පාට කිව්වොත් ඉවරයි. ඒ ඇඟි දුවන්නේ මමත්වයේ වුණොත් එහෙම බෑ. මේ ඇඟ ඇතුළෙම තියෙන දේක් තමයි පංච උපාදානස්කන්ධය. ඒ තර අර වගේ අර දැඩිව පක්ෂේ ගත්තා මේකත් ගත්තොත් එහෙම ප්‍රශ්නයක්. එතකොට යාට නිදහසක් වෙන්නේ ඒක යුක්ති අයුක්ති බලන හැම වෙන්නේ තමන්ගේ පක්ෂේ පාටය හා මතය වෙනුවෙන් වැඩ කරනා වගේ. ඒගොල්ලෝ අපිත් අපේ මමංකාරය වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. හොඳට හෝ වේවා නරකට හෝ වේවා තමන්ගේ හිත රිද්දෙව්වොත් එම අම්මා තාත්තත් එක්ක හරි ඵලි ගන්නවා. ඇයි? මම මනසයි. එයාට ඒක විදර්ශනාවක් පේන්නේ, එයාට පේන්නේ එයාගේ හිත රිදෝපේක විතරයි. ඒ ගොඩක් දරුවන්ට වෙලා තියෙන එකනේ. කොහේ හරි ඉන්න මේ බේබද්දෙක් ඇවිල්ලා කියන වහසිබස් වලට රැවටිලා අම්මා තාත්තගේ සත්‍යවාදී වචනේ හිත රිදෙන්න කියනවා. ඉතින් ඒක කියපු ගමන් අන්න මගේ හිත රිදෙව්වා. ප්‍රඥාවනේ. ඒ නිසා අපි ප්‍රඥාව හීන අයත් එක්ක කටයුතු කරනකොට හරි පරිස්සමෙන් ක්‍රියා කරන්න වෙනවා. එයාට තේරෙන්නේ එයාගේ හිත සනසන එකයි රිදවන එකයි විතරයි. ඊට වඩා ගැඹුරක් පේන්නේ. ඒකයි භයානක. නෑ අපි වුණත් සමහර වෙලාවට යම යම් අයට කරුණක් මොනව හරි කිව්වහම ඊළඟට ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලොන්ගේ හිත රිදෙව්වා. ඔලගේ හිත රිදෙව්වා. මොකද මම මනසයි, මනස කියන්නේ මමයි, උපාදානය මමයි, මම කියන්නේ උපාදානය කියලා වෙන් කරලා ගන්නෙ. මේක සංසිඳුවා ගත යුතුයි කියලා දන්නේ. මේක මකා ගත යුතුයි කියලා දන්නේ නේ. ඒ සානිවාරයෙන් ඒ ප්‍රභේදනය නම් අඳුනගත යුතුමයි මනස නිදහස් කර ගැනීම සඳහා. නිසා කන්දාන සම්මාදිට්ඨියේදී මේ තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි, මේ තියෙන්නේ මාගේ ප්‍රඥා මහිමයයි කියලා වෙනස හඳුනා ගන්න ඕන. මෙතෙන්දී අභියෝගය මේ දේශනාවවත් ස්වාමින් වහන්සේවත් වෙන පොතක්වත් වෙන ආගමක්වත් නොවේ. කවුද අභියෝගේ? තමාට කවුද අභියෝගේ? තමාට තමාම අභියෝගේ. තමා ඇවිල්ලා ඉන්නේ දැන් තමන් ජය ගන්න, සචිත්ත පරියෝදපණං කරගන්න, තමන්ගේ හිත මනාව දමනය කරගන්න ඇවිල්ලා ඉන්නේ. ඒතකොට අනුන්ගේ වචන අභියෝගයක් කරගෙන හරියන්නේ? තමන්ගේ ඍදුම අභියෝගයක් කරගන්න ඕන. අනුන්ගේ වචනේ නෙමෙයි අභියෝගය කරගන්න ඕන, තමන්ගේ ඍදුම. දැන් වෙනද අපි අභියෝගය කරගත්තේ? අපේ ඍදුම නෙමෙයි අනුන්ගේ වචනේ. ලස්සන කතාවක් තියෙනවා. සෙන් කතාව. ඉතින් මේ එක එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පන්සලේ ළඟදී මහාන වුණ හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ටිකක් මේ ළඟදී මහාන වෙච්ච කෙනෙක් නිසා, වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක් නිසා ආ ටිකක් ද්වේෂ චරිතයක් වගේ. ඉතින් මේ ලොකු හාමුදුරන්ට හරි ප්‍රශ්නයක්. මේ පුජ්‍යලයා හයියෙන් කෑ ගහනවා, ලොකු හාමුදුරන්ට බයිනවා, අනිත් හාමුදුරන්ට බයිනවා, පාරේ තියෙන මල් පෝච්චි බෙල්ලගෙන යනවා, මේ හරියට වෙලාවට කාලසටහනකට වැඩ කරන්නේ, කතා කර කර ඉන්නවා, හයියෙන් කෑ ගහනවා, නොයෙකුත් වැඩ. ඉතින් අර සායින් හන්සට ගිහිල්ලා කිව්වා, සායින් හන්ස මේ හාමුදුරු හරි කරදරයක්, මෙයා මේ පන්සලින් නෙරපන්න, මේ තියාගන්න බෑ, අනිත් අයටත් භාවනා කරන්න බෑ කිව්වා. ඉතින් ලොකු හාමුදුරු කියනවා බෑ බෑ, එයාම එලවන්න බෑ. නෑ සායින් හන්ස, උන්වහන්සේ අපිට කරදරයක් නේ. නෑ නෑ එහෙම කියන්න එපා, ඒ මගේ ගුරුවරයා කියලා කිව්වා. නේද? ඒ මගේ ගුරුවරයා. මොකද ඒ උන්වහන්සේ තෙන්දී පුජ්‍යලයා නෙමේ වැරදිකාරය කරුවේ තමන්ගේ කම්පණය. ඇයි? මට මෙතෙක් කාලයක් දැනුන් නැති මගේ හිතේ තියෙන තරහවට අවුස්සලා පෙන්නන කෙනා. යාළුවාට ගින්දර දීදී පේන්නේ නැහෙනේ හරි සාමකාමී. සමහර අය ඉන්නෝ හරි සාමකාමී මේ බඹර කූඩු. බලන්නකෝ සාමා බිල්ලාන්ගේ තියෙන සාමකාමීත්වය. හෙමීන් අඩිය දෙන්නේ නිකන් තාපසේක් වගේ දැකලා ඇතිද? දැක කීපසන හැටමාලෙකුත් අතේ තියෙන. රැවුලත් ආවලා. අපිටත් වඩා හෙමින් කතා කරන්නේ. දැකලා නැද්ද වීඩියෝස්? එහෙනම් දැන් හරේ හෙමින් කතා කරන්නේ. හරේ සෝද හේවි. හැබැයි හෙමින් කතා කරලා කියන්නේ ගහනවා අපි බෝම්බ කියලා. එහෙම කියන්නේ. හෙමින් කතා කරන්නේ නම් කියන්නේ බෝම්බ ගහනවා කියලා අපි. අපි ගැවුවොත් අපි ගහනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ බඹර කූඩු කියන්නේ. බඹර කූඩු තියෙනවා. ඒක ඉතින් අපි තුල හොයාගන්න පුළුවන්. සමහර අය ඉන්නවෝ නානේ ආම්දුරනේ මට නම් මොහොකටවත් ආසාවක් නැහැ. ඉතින් මම නිකමට කියනවා එහෙනම් ඉතින් ඔය කලේ තියෙන මාළේ දෙන්නකෝ මට. ඒක දීලා කොහමද ගොහන්නේ? ඉතින් මම කිව්වා එහෙනම් නැහැ කියලා මොකක්ද ආසාවක් නැහැ කියලා. මට ඕනවලු නේ මම ඉතින් කිව්වේ ඉතින් එයාට පෙන්නලා දෙන්න ඒක. එතකොට ඇවිස්සලා කියනවා දෙවහන්සේට මොකටද කියනවා. දවස පුත්තක මහත්තයෙක් කිව්වා මේ රටෙන් කෑල්ලක් දෙන්න අර මතවාද පතුරවගෙන යන කෙනෙක් කිව්වා මේ හාමුදුරනේ එච්චර මොකද්ද මේ අන්තවාදී වෙන්නේ ඕක කොටසක් දුන්නා මොකද වෙන්නේ මෙච්චර ලොකු රටක් තියෙනවා කියලා. මං කිව්වා මහත්තයට මේ පර්චස් කීයක් තියෙනවද මහත්තයගේ ගෙදර ඉඩමේ? පර්චස් 40ක් තියෙනවා කිව්වා. මහත්තය මට දෙන්න බැරිද පන්සලක් අදා ගන්න 10ක්? අන්න තරහ ගියා. ඔබ හන්දේට එච්චර ලෝභකමක් තියෙනවද ඕන්නම් මං දෙන්නම් කිව්වා. ඉතින් මං කිව්වා ඔය දැනුත් තරහා ගිහිල්ලානේ ඔය කියලා කියන. එහෙම වයින්නේ. මං කිව්වා ඒ වගේ තමයි රටක. ඒ පර්චස් 40ක් එක ගේ හදලා තියෙන්නේ පහක වෙන්න පුළුවන්. නමුත් 40ක් තියෙන්න ඕනනේ. ඈ. ඒවයි. දැන් මේ ලෝභය නැති කරනවයි කියලා කියන්නේ මොහොකටවත් ආසාවක් නැති වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි. ආසාව නැතිකමත් ලෝභයක්, ආසාව ඇතිකමත් ලෝභයක්. ආසවක්ඛයා කියලා කියන්නේ අන්න ඒකට. ආශ්‍රවශයකලා කියලා කියන්නේ දැන් දැන් ලෝභ නැතිකමත් ආශ්‍රවයක්. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මොකටවත් ආස නැති අය ඉන්නවනේ ඕන තරම් ඉන්නව මං ආස නැහැ. දැන් සමහර අය ඉන්නෝ මේ වාහන පදවන්න ආස නැහැ. ඇයි? මොකරි හේතුවක් ඒකට තියෙනවා. බයයි. බයයි. එක්කෝ රියානුතුරක් දැකලා, එහෙම නැත්නම් රියානුතුරක් වෙලා, එහෙම නැත්නම් ඒකට තියෙන පළවෙනි දවසේ මොකක් හරි පදවන්න ගිහිල්ලා සිදුවෙච්ච අනතුරකින් පස්සේ යා ඒකට බයයි. ඕමනේ මේ ලංකාවේ ඉන්න මේ ගුවන් යානවල යන බය අය යන්නේ. මං දන්න එක ගායකයෙකුත් ඉඳලා තියෙනවා එයා පිටරටක කවදාවත් ජීවිතේට ගිහිල්ලා නැහැ. ගීත ගායනා කරන්න ලංකාව විතරයි. මොකද ගුවන් යානවල යන්න තියෙන බයට. ආසවක්ඛයා කියලා කියන්නේ ආසාව නැති කම නෙවෙයි. ආසාව නැති කමත් ආශ්‍රවයක් වෙන්න පුළුවන්. මම මොකටවත් ආස නැති එකත් හොඳ නැහැ. ඒකෝර ආස තියෙන එකත් හොඳ නැහැ. ආස නැත්තම් ආස නැති වෙන්නෙත් හේතුවක් පදනම් කරගෙන. ආසනං ආස වෙන්නෙත් හේතුවක් පදනම් කරගෙන. හේතුවක් පදනම් කරගෙන ආස නැති වෙනවා නම් ආස කරනවා නම් එතන ආශ්‍රවය තියෙනවා. ඊටාම ගැඹුරු තනක් මේ නොපෙනෙන පැත්තක් අවදි කළේ. කාටවත් හිතා ගන්න බැරි දෙයක්. දැන් කෙනෙක් කියනවා මම දුරියන් කන්න ආස නැහැ. ඇයි කියනවා? සමහර අය කියනවා ඒක මිල වැඩි. ඒ නිසා අපි කන්න ආස නැහැ ඒක. සමහර අය කියනවා ඒක හරි ගඳයි මට ඒ සුවඳ හරියන්නේ නැහැ. එතකොට හේතුව පදනම් කරගෙන න්‍යාස නැත්තේ. දැන් කිසි මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සෙට අපි ආස නැහැ. මොකද ඒ මිනිස්සගේ කතාව හරි හොඳ නැහැ. ওই කඩදාපිට කියනවා. හරි නැහැ. හිතරේ දෙන්න කතා කරනවා. එහෙම නැත්නම් ඒ මිනිස්සගේ මූණ හොඳ නැහැ. ජැකෙක් වගේ. මොකක්ද හේතුව? ඒ නිසා ආසාව නැති එකත් ආශ්‍රවයක්. ඉතින් ආසාව නැති එක ආශ්‍රවයක් හදලා තමයි අපේ හාමුදුරුවෝ මේ ආසාව නැති කරන්න හදන්නේ. මොකද්ද මේකේ කෙස් තියනවා, ලොන් තියනවා, බඩවැල් තියනවා, කුණු ගඳ ගන්නවා, පිළියෙල ගඳ ගන්නවා, පණුව ගන්නවා, දිරනවා, ඇටකටු තියනවා කියලා ආශ්‍රවයක් හදනවා. හදලා කියනවා දැන් ආස නැහැ නේද? ඔව් ආස නැහැ. හැබැයි ආසාවක් කියා වෙලා නැහැ. ආශ්‍රවයක් හදලා තිත්ත කරලා තියෙන්නේ. ඉතින් තේරෙනවානේ ඉන්දියාවේ තිබිච්ච එක්ස්පයර් වෙච්ච භාවනා ටික ලංකාවේ ගෙනල්ලා බුද්ධාගම විනාශ කරලා අර දෙමළ හාමුදුරු ගියානේ. දෙමළ හාමුදුරු කෙනෙක් හිටියා ඒ බුද්ධ ഘോഷ කියලා. සිංහල පොත්වල අපි ලියාගෙන තිබුණේ කුණුහරුප කියලා අපි හිතනවද? නැහැ. අපි සිංහලෙන් ලියලා තිබ්බේ බොහොම වටින දේවල්. ඒ ඔක්කොම එකතු කරලා පිච්චුවා. ගිනි තිබ්බා. ගිනි තියලා ඒගොල්ලන්ගේ විකෘතිය එක්ස්පයර් වෙච්ච භාවනා ටික ඔක්කොම ගෙනල්ලා මෙහි ගෙනල්ලා ගහුවා. දැන් හොයාපියකු නිවන මට පේනවනේ බුදුහාමුදුරුවන්ගේ නම Hindu ධර්මය. හැබැයි අපි බුදුහාමුදුරන්ගේ නමින් තමයි අර යන්නේ. මේක අපිට විතරක් නෙමෙයි තානිත්‍ය ආගම් කීපයකටම වෙලා තියෙනවා. ගාගමක තියෙනෙත් ඒකම යුදෙව් දහම වෙන කෙනෙක්ගේ නම. ශාස්ත්‍රවරයා මැරුණට පස්සේ බුද්ධමය විප්ලවය තුළ සිද්ධ වෙන දේවල් තවත් ආගමක් තියෙනවා. ඒකේ තර්කය තව එකක තිබිච්ච කෝපියක් ගහලා මේක මෙව කරලා හදලා තියෙනවා. ඒ වඩා ප්‍රසිද්ධ දෙයක් මම දන්නේ කුරානයේ තියෙන බයිබලයේ කීවන් කෝපියක් කියලා කියනවා. මම දන්නේ ඔය කියන දේවල් මම කියන්නේ හරියට. මොකද ඕවා කියන්න ගියන අපිට මොකද සිකියුරිටි ගන්න නැහැනේ. ඒ නිසා පරිස්සමෙන් කියන්න ඕන. එක එකයි කියනවා. අපි දන්නේ නැත්ත නැත්ත. හරවත් කියනවා ඉතින්. බුද්ධාගම එක නම් ඉතින් ෂේප් වෙන්න පුළුවන් ආමුදුරුවෝ එච්චර සැර නැහැනේ. බැලලා ඕන්න අයයි. එචර මරන්නේ නැහැ ඒ නිසා කවන්නේ. ඒක බුද්ධාගමේ තියෙන වාසිය. හොඳ තර්කානුකූල යමක් බේර ගන්න පුළුවන්. ඉතින් එන උපරණ පැත්තක් පෙන්වුවේ හේතු සාධක සහිත කරන අතහැරීමක් ආශ්‍රව යොෂය කිරීමක් නොවේ. එහෙමනම් ඔබ මෙතෙක් කාලයක් ආසා නැහැයි කියපු එක හස්සේ ආශ්‍රවයක් තිබිලා තියෙනවා. ආසාවක් කියලා වෙලා නැහැ. එහෙනම් ආශ්‍රවයෝ නැති කිරීමත් හොඳ නැහැ කියලා මුලින්ම කියනකොට ඔබට හිතුණා මේ මොකද්ද කියන්නේ කියලා. දැන් ඔබට පැහැදිලි ඇති මේ ආසාවක් නැහැ කියන එක ඇස්සේ තියෙන්නේ මොකද්ද කියලා. ඒකනේ. ඉතින් වැරදි තැනින් බුදුදහම අල්ලගත්ත මිනිස්සු ජීවිතය අසාර්ථක කරගත්තා. එක බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා මෙහෙ කිව්වා. හම්ඳුනේ මම ලොකුවට ගියේ හැදුවේ නැහැ කිව්වා. මම අවු ඇයි හැදුවේ නැත්තේ? ආ මේ අතහැර ගන්න බැරි වෙයි කියලා. අතහැර ගන්න බැරි වෙයි කියලා ලොකුවට ගියේ හැදුවේ නැහැ කිව්වා. අතහැර ගන්න පුළුවන් විදියට ඒ කිව්වා ගියේ හැදුවේ. ආ මම අහුව ගියේ කාමර ගියක් තියෙනවද? මුළු ගේටම තියෙන කාමර දෙකයි කිව්වා. එකක් කුස්සිය කිව්වා, අනිත් එක නිදාගන්න කාමරයි කිව්වා. මුළු ගේටම කාමර දෙකයි තියෙන්නේ. දැන් මේ බාසුන් නැහැ කෙනෙක් සල්ලිත් තියලා තියෙනවා. අතර තියෙනවා. ඇයි බුදුදහම වරදවා ගැනීම හේතු? දැන් අපේ ගම් පලාතට ගියත් එහෙමයි. හොඳට මේ හැම බණ පදයක්ම අහන මිනිස්සයා, ඒ මිනිස්සයා දීපල වලට වෛර කරනවා. කොයි හරි ගයක් දොරක් හදාගෙන ඉන්නෝ දැක්කොත් එහෙම තොපියෝව මරුණාම ගෙනියන්නද කියලා බයිනවා. මේ බණ අහන කෙනා මොකද බණ වලින් උගන්වලා තියෙන්නේ ඒක. ඊට පස්සේ වාහනයක් එහෙම එහෙ දැක්කහම මේ පිර රටවල් වල තියෙන යකඩ ගොඩවල් ගෙනල්ලා මේ 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 මෙහි ගොඩ ගන්නවා මේ මහ පොළොවට බර වැඩි කියලා ඒකටත් බයිනවා. වාහන දැක්කහම මේ
වෙනට වලදී යකඩ බොඩ වල ගනලා මෙහෙ ගහන මහ බොලොවට බර වැඩි කියලා බයිනෝ එකට. ඉතින් කියලා වැඩන්නේ. ඉතින් අපේ බන වලින් අපි කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මිනිස්සයා මේ මොනෝ ගොල්හද කියලා අපිටම හිතා ගන්න බෑ. අපිට හම්බෙච්ච ගුවන් කාලය තුල අපේ ස්වාමීන් වහන්සේලා එක දෙයක් ප්‍රායෝගිකව පේන තියෙනවා. අපි ආර්ථිකයෙන් පිරිහිලා තියෙනවා, මානසික වශයෙන් පිරිහිලා තියෙනවා, සංස්කෘතික පොතක් ඇත්තෙම නැහැ අපිට. හැම දෙයකටම වෛර කරගන්න, පොඩ්ඩක්නම් කලකෝලහල කරගන්න සමාජයක් තියෙනවා. ඒ වගේම ඕන කෙනෙකුට බිලීබා ගන්න පුළුවන් බෞද්ධ ටිකක් ඉන්නවා. ඕන විශ්වාසයක් ගෙනල්ලා කතරවන් හරි ලේසි. මොකද අපේ අය මිත්‍යා දෘෂ්ටිකත් නැහැ, සම්මා දිට්ඨිකත් නැහැ. මෙවැනි ගැඹුරු කරුණු කාරණා ටිකක් තහවුරු වෙච්ච ජීවිතයකට මේ මෝඩ කතා කියලා මිනිස්සු රවට්ටන්න බෑ. එයාට පෙන්වන්නේ ඔය ඔය ආගමක් ඇතුළේ තියෙන මෙන්න මේ තත්ත්වාරෝපණය. ඔය හදන්නේ ඔයා මෙන්න මේ වගේ විඥාන පද්ධතියක් මගේ ඔළුවේ ලියන්න. ඈ ඔය වගේ විඥාන පද්ධති මේ ලෝකේ ඕන තරම් තියෙනවා. ඈ ඔය වගේ සංඥාවල් වල රැඳීම සිටීමෙන් ඇති ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා පැහැදිලිවම එයාට මේ මානසික විග්‍රහය තුළින් උගන්වන්න පුළුවන්. ආගම් වෙනස් කරන්නේ තත්ත්වාරෝපණයෙන්නේ කවලා. මේ දෙවියෙක් ඉන්නවා, දෙවියෙක් ඉන්නවා, භූතයෙක් ඉන්නවා, යකෙක් ඉන්නවා කියලා අරක දවසට 10 වාරක් කියවලා 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 තියෙනවා. අර එක්තරා පිරිසක් ආගමට ඕනෝට වැඩිය ආසත්ත වෙන්නේ ඇයි? ඔවුන් මේ තත්ත්වාරෝපණය දවසට 5 පාරක් 6 පාරක් කරනවා. එතකොට ඒකෙන් ආවේශ වෙලා වගේ නිතරම ඉන්නේ. තේරෙනවද? තත්ත්වාරෝපණය මනෝවිද්‍යාත්මක වැඩක් ඕක. ත්‍රස්තවාදී මානසිකත්වයක් ඇතුළත් කරන්නේත් එහෙමයි. තත්ත්වාරෝපණය. කවල කවල කවල. ඊට පස්සේ හායි කියලා කෑ ගහනවා. ඔබ තමයි ජීවිතේ මනසේ ස්වභාවය. මනුස්සය හරිම අසරණයි. අර මනස මමයි මම මනසයි කියලා තත්ත්වේ තමයි මිනිස්සු ඕන තැනක ඉන්නේ. ඒ නිසා මනසට සුවදශීලී ලෙස ආමන්ත්‍රණය කළොත් ඕනෑම කපටි ජාවාරම්කාරයෙකුට ඕනම මනසක් ආක්‍රමණය කරන්න පුළුවන්. පෙන්වන්න තියෙන වාචික හා කායික රංගණය පමණයි. පරමාර්ථය මොකක් වුණා? දැන් අපේ සිංහල බෞද්ධයන්ටත් එක්තරා ආගමික කණ්ඩායමක් ඉන්නෝ පුදුම සුහච කීකරු භාවයක් පෙන්නලා තමයි මේ ව්‍යාපාරය මෙව පවත්වාගෙන යන්නේ. නමුත් අපිට කිසි ආදරයක් නැහැ. කරන්නේ රැවැට්ටීම. ඊළඟට අපේ නායකයෝ ළඟට ගිහිල්ලත් ඒගොල්ලෝ පුදුමාකාර නිවට නියාලු සුවච කීකරු භාවයක් පෙන්වනවා. හිත යටින් මෝඩයා කියලා වැඩේ කරගන්නවා. රට ග්‍රහණුගූලෝ අල්ලනෝ මේ රට විනාශ කරන්න උපක්‍රම යොදනවා. ඒක අපිට හොයාගන්න බෑ. ඇයි? මම මනසයි, මනස මමයි කියලා අපි හිතාගෙන ඉන්න කෙනාට අර මනසට දැනෙන දේ තමයි එයා පිළිගන්නේ. නමුත් මනසට දැනෙන දෙයින් එහා දෙයක් තියෙනවා. මනසට දැනෙන දෙයින් එහා දෙයක් තියෙනවා. එතකොට මනසට දැනෙන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. මනසට දැනෙන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. ඇහැට පේන හැම දෙයක්ම සත්‍යයක් නෙමෙයි. දැන් බඹර කූඩුවක් පේන්නේ ලස්සන දෙයක් හැටියටනේ. සත්‍යයක්ද? නෑ, සත්‍යයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. ඊළඟට අපි ගැඹුරු ඉතාම ජලය පේන්නේ බොහොම නිසල ලෙසනේ. නමුත් ඒ අපිට පිටින් බලලා ඒකේ මනින්න යන්න බෑ. සත්‍යයක් නෙමෙයි. ඒ වගේ රස දේවල් කොහොමත් ಗುಣ නැහැ කියනවනේ. ಗುಣ දේවල් බොහොම ටිකක් තිත්තයිලු. නේද? කරවිල ඒ වගේ දේවල් බැලුවාම හරි ಗುಣ සාරවත් දේවල් එච්චර රස නැහැ. ඒ කුරහන් වගේ දේවල් ගත්තාම හරි පෝෂදායි හරි වැදගත් දේවල් රස නැහැ ඉච්චර. සීනි හරි පරිවහයි. කේක දේවල් රස. රසවත් භාවයක් තියෙන්න ඕන, ගුණාත්මක භාවයක් තියෙන්නත් ඕන. ධර්ම රසය ගැඩනගෙන එතන. ධර්ම රසය ගැඩනගෙන එතන. දැන් මේ හැම මොහොතකින්ම පින්නතුන්ට ඇති වෙන්නට ඕන විපස්සනා සම්මාදිට්ඨිය, චතුසත්‍යක සම්මාදිට්ඨිය, කන්දහාන සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය කියන මේ සම්මාදිට්ඨි වඩා වර්ධනය වෙන්න ඕන. එහෙම වඩා වර්ධනය වීම තුළ තමයි අර පහේම තියෙන බලේ ප්‍රතිඵලයක් හැටියට ඵල සම්මාදිට්ඨිය ලැබෙනවා. ආසවක්ඛය බවට පත් වෙනවා. දැන් ආශ්‍රවය ගොඩක් මැද ඉන්නේ අතරමං වෙලා. සර්පය හැම ඉන්න සර්පය පොළොංගු ණය ටිකක් ඉන්න ළිඳකට මිනිස්සෙක් වැටෙනවා. අදන්ට පස්සේ මොකද කරන්නේ මිනිස්සේ? මේ පැත්තට කරගෙන මේ පැත්තට කරගෙන උඩින් එහාට පයින්නෝ මෙහාට පයින්නෝ මේ බේරි බේරි ඉන්න. ඉතින් මේ නිදහස් වෙන්න උත්සාහ කරන මිනිස්සයාගේ ස්වභාවය ඒකයි. කවුද මේ ඉන්ද්‍රියන් හය තමයි ආශ්‍රවය. එතකොට ඉන්ද්‍රියන් හය ආශ්‍රවය කියලා කිව්වහම මේව පන්නලා දාන්නේ. ඉන්ද්‍රිය කියලා කිව්වහම මතක තියාගන්න කිසි කෙනෙක් හිතන්නේපා මේ මස් ඇස, මස් කන, මස් නාසය, මස් දිව, මස් කය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව රහතුන්ටත් තියෙනු, බුදුන්ටත් තියෙනු, මාර්ගඵල ලාභීන්ටත් තියෙනු. ඒව නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ ලෝකේ එකම ඇස් දෙක, එකම කන් දෙක, එකම නාසය, එකම දිව ශරීරය තිබ්බට එක එක මිනිස්සුන්ගේ දැක්ම එක හා සමාන නැත්තේ ඇයි? එහෙනම් ඉතින් ඕක තේරුම් ගත්තනම් අපිට ඒ බාහිර මස් ඇස ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. දැන් අපි අය කියන්නේ චක්කුණා සංවරෝ සාධෝ කිව්වා මේ මස් ඇහ සංවරව තියාගන්න ඕනේ කියලා. එහෙම නැහැ. ඒකේ එක එක දේවල් බලන්න එපා කියලා. ඉතින් නොබලා මේ කුතුහලයක් තියාගන්න. මොකද මන්නම් කියන්නේ බලන්න යමක් හිතෙනවා නම් ඒ දිහා බලන්න. කන්න යමක් හිතෙනවා නම් නිකන් කුතුහලයක් තියාගන්න ඕනේ නැහැ. නිකන් ඒක කන්න. ඒක ඉවරයි කෑවට පස්සේ. මොන පාළුවක් දැනෙලා ගීතයක් අහන්න ඕන නම් අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආවට පස්සේ විඩා ඉවරයි. ඒ කාලෙන් කාලෙට යුගවල ඉතාම ප්‍රකට වෙලා මිනිසුන්ට ආසාදනීය වෙන ගීත, රූප, පුජ්‍යලයෝ ආවා. ඇවිල්ලා මොකද උනේ? එහෝම ඒව සිඳිලා ගියා. ආයේ මිනිසුන්ට ඒව තවත් ගීතයක් විතරයි. අර විශිෂ්ට තත්ත්වේ නැතුව යනවා. කුසගින්නෙන් ඉන්න මිනිස්සුන්ට කියනවා මේ සතුස්සනාම නැති කරගන්න නොකා ඉන්නෝ කියලා. ඒක හරියන්නේ නැහැ. මේ මිනිස්සුන් කාලේ කරගන්න. දාඩියේ ඉන්න මිනිස්සුන්ට කියනවා මොකක්ද අනේ ඔච්චර දාඩිය හුල ගන්න ඔන්නෝම එහෙම බෑ. ඒකට පිළියමක් තියෙනවා. ඒ නිසා පරිහරණය තුලින් ක්ෂය වෙන කාරණා කාරණා තියෙනවා. පිපාසයක් තියෙනකොට වතුර බොන්න ඕනේ. එතකොට මේ ඒකේ ආසාව නැති කරගන්න ඔය ආසාවක් නේද කියලා හරියන්නේ. ආසාව කතාව ගැත්තකට දාලා අවශ්‍යතාවය කියන එක තේරුම් අරගෙන ඊට පිළියම් කරන්න. ඒ නිසා ආසා නැති කෙනෙක් වෙන්නත් එපා, ආසා තියෙන කෙනෙක් වෙන්නත් එපා. ආශ්‍රවයන් ශය කරන්න. ආශාව නැති කෙනෙක්, ආශාව තියෙන කෙනෙක් වෙන්න එපා. ආශාව ශය වෙන්න ඕන. ආශාව නැති කෙනෙක් වෙන්න එපා. ආශාව ශය වෙන්න ඕන. ශය වෙනවා කියලා කියන්නේ ආශා නැති කෙනෙක් වෙනවා හරි, ආශාව තියෙන කෙනෙක් වෙනවා හරි කියන එක නෙමෙයි. මොකද ආශාව නැහැ කියන තැන ආශ්‍රවය හැදෙනවා, ආශාව තියෙන තැන ආශ්‍රවය හැදෙනවා. ආසවක් ක්‍රය බවට පත් වෙනවා. ඉතින් බලන්න උතන විදර්ශනාවෙන් හොයාගෙන යන්න. එතකොට ඒක තමයි මාර්ග සම්මාදිට්ඨිය. මාර්ග සම්මාදිට්ඨිය වැඩෙනකොට කෙලවරේදී අපිට මේ මාර්ගයේ ගිහිල්ලා ගිහිල්ලා හම් වෙන්නේ ඵල සම්මාදිට්ඨිය. අහ බුද්ධමෙන් හොයාගෙන යන්නයි තියෙන්නේ. පරිශීලනය කරගෙන යන්නයි තියෙන්නේ. ඕක වඩා වඩා තේරුම් අරගෙන ඔය ආශ්‍රවයෝ බැඳෙන ක්‍රමයට නැතුව ආශ්‍රවයෝ ඡය වෙන ක්‍රමවේදී අපි කියලා දුන්නේ ඒ ක්‍රමවේදයට හොයාගෙන යන්න. ඒක මාර්ගය. ඒ මාර්ගයෙන් ඵල සම්මාදිට්ඨියට ඔබ ඉදිරියේදී ඔබට මුණ ගැහෙනවා. ඔබට ලබන්න හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ දේශනාවක අවසානයේ කෙළවර මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා. ඵල සත්‍ය අවබෝධ කරගත්තා. මාර්ගයට පැමිණියා, ඵලයට පැමිණියා කිය කියා තියෙන්නේ. සමහර අය මාර්ගයට පැමිණියා, සමහර අය ඵලයට පැමිණියා. දැන් ඔය පින්නතුණු මාර්ගයට පැමිණිලා ඉන්නේ. ඵලයට පැමිණුනේ නැති එක තමයි ගැටලුව තියෙන්නේ. ඵලයට පැමිණීම සඳහා යන්න තව. සම්මා කියන ගුණයෙන් සමාධි කියන ගුණය බිඳෙනවා. එතකොට සමාධි නැති සමාධිය, දෘෂ්ටි නැති දෘෂ්ටිය, වචන නැති වචනය, සංකල්ප නැති සංකල්පය. ඒකයි සමාධි නැති සමාධිය, සති නැති සතිය. සතියක් නැති සතියක් කිව්වා මොනවද ඒක? මේ සිහිය තියෙන එක තමයි මිනිස්සුන්ට මේ ඔක්කොම ප්‍රශ්න. දැන් ඔන්න මට බැන්නා කියන සිහිය දිනකොට මේ මිනිස්සු ගිහිල්ලා පලි ගන්නවා. ඈ ඒකට සිහිය නැත්තම් මට බැන්නා කියන සිහිය එන්නේ නැත්තම් එහා ඵලෙකින්වත් කරන්නේ නැහැ. ඒකට සිහිය තියෙන එක තමයි ප්‍රශ්නේ. ඈ අපි හිතනවා සමහරලාට මේ අපේ කාර්යයන් කර ගැනීම සඳහා උපයෝගී කරගන්න සිහිය මනාව පවත්වා ගැනීම හොඳයි කියලා. ඒක කොහොම හොඳ දෙයක්. ඒ සිහිය වෙන එකක්. ඒ වෙන දෙයකට උපකාරක වෙන දෙයක්. ඒක බාහිර සම්මුති, ඉන්ද්‍රිය, මතකය තුල ඇති කරගන්න සිහිය. ඒක මානසික වශයෙන් කම්පනයක් වුණත් ඒ සිහිය අසමතුලිත වෙන්න පුළුවන්. මානසික කම්පනයක් නොවේ මේකට හේතු වෙන්න පුළුවන්. බාහිර ස්නායුගත රෝගයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම අධික වෙහෙස වීම නිසා ඒ සිහිය නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක මානසික පැත්තක්ම විතරක් ඒ සිහියට දාන්න බෑ. බාහිර සිහිය මනසත් එකක් පමණයි බාහිර සිහිය නැති කරන. ඉතින් ඒ සිහිය කියන්නේ එකක්. මෙතෙන්දි මේ පෙන්නන සිහිය කියන්නේ තවත් එකක්. ධ්‍යාන මාර්ග වලින් ගිහිල්ලා නේම සංඥානා සංඥායතන කියන්නේ වෙනම මාවතක මමංකාරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකාත්මික කිරීම තුළ ලබන නිරෝධයක් තමයි ඒ සමත ක්‍රමය. මේක පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීම තුළ ලබන නිරෝධයක්. නිදහස කියන එක ලබන්නේ අපේ මනෝභාවයන් වලට වැටිලා නෙමෙයි. අතනින් නිදහස් වෙනෝ, සමතේනුත් නිදහස් වෙනෝ, හැබැයි ගොඩාක් දේවල් වලින් නිදහස් වෙනෝ එක දෙයකට බැඳෙනවා. මේකෙදි ගොඩාක් දේවල් වලින් නිදහස් වී එක දෙයකට බැඳෙන්නේ නැහැ. සියල්ලකින් නිදහස් වෙනෝ. එකයි මාර්ග දෙකේ තියෙන වෙනස. ඉතින් අර එක දෙයකට බැඳුනහම වෙන දෙයක් යාට එන්නේ නැහැනේ එච්චර. දැන් ඔය අපි ආස්වාස ප්‍රාස්වාස හරි එහෙමත් නැත්නම් කසීනේකට හරි සිත යොමු කළාම ඒ තුලින් ලැබෙනා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය තමයි විඳගෙන යන්නේ. ස සමාධියක් කියන එක පුරුදු කරපු කෙනෙකුට අමුතු අත්දැකීමක් ලැබෙන එකක් තමයි සුවය, ප්‍රීතිය, ප්‍රමෝදය හිතට දැනෙන්න ගත්තාම දෝරේ ගලා යන මහා සතුටකින් හැවිලා යනවා. ඒ වගේම තමයි මේ සමාධියේ ප්‍රබලතාවය නිසා නිකම් හරි වචනයකින් හරි කුමක් හරි දෙයකින් මනස තැවෙන්න පටන් ගත්තොත් ඒ තැවීම දවස් ගානක් දිගට තවනවා, දුකටපත් කරනවා. ඇයි? එයා මනස තුල පුරුදු කරලා තියෙන එක දෙයක් දිගට දිගට පවත්ව ගන්න. ඒ ලක්ෂණේ හේතුවෙන් එයාට දැවෙන්න තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ නේව සංඥා නා සංඥායතන අරගෙන ගිහිල්ලා ඔය බ්‍රහ්ම ලෝක කියන මට්ටමට එයා ගියා. එයාට කාලයක් ඉතාම ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් අවුරුදු කෝටි ගාණක් ඉන්නවා. ආයි දුකින් වේදනාවෙන් දැවි දැවි තවත් කෝටි ගාණක් ඉන්නවා. පොදු මනසට යමක් වැදුනොත් දීර්ඝ කාලිකව පවත් පැවතෙන ස්වභාවයේ ගුණය එයා තුළ තියෙන නිසා. ඇයි එයා මොනවා එකම සංඥාවක් දිගට පවත්වන්න පුරුදු වෙලා තියෙන්නේ? ඉතින් ඕකට මොන සංඥාවක් ඇවිල්ලා වැදුනත් ඒක දිගටම පවතිනවා. ඒකයි හේතුව. දැන් බුදුදහමේදී මාර්ගඵල අවබෝධයේදී හොඳ සංඥාව ගන්නෙත් නැහැ, නරක සංඥාව ගන්නෙත් නැහැ. අන්න එතනදී අතන එක සංඥාවක් පුරුදු කරන්න බැහැ වෙලා ඉන්නවා. නමුත් එයාට හැම සංඥාවක්ම බාර ගන්න සිද්ධ වෙනවා. අතන පුජ්‍යල ක්‍රියාවලිය තියෙනවා. බුදුදහම තුළ පුජ්‍යල ක්‍රියාවලිය නෑ. සංඥාවක් ගන්න නැතුව ඉන්නව නෙමෙයි, ආසවක්ඛයා වෙලා ඉන්නේ. එහෙම නැතුව ආශ්‍රවය කරකවල හැම ගන්න නෑ. ආයි ආසාව නැති කෙනෙක් නෙමෙයි. හැබැයි ආර්ය ශ්‍රාවකය කියන්නේ ආසාව නැති කෙනෙක් නෙමෙයි, ආසාව තියෙන කෙනෙකුත් නෙමෙයි. එතකොට සරල බුද්ධියක් තියෙන කෙනෙක් නම් අහයක පාඩේ එන මො මොකද්ද ඔය කියන්නේ කියලා. ආසාව නැති කෙනා තුලත් තියෙන ආසාවක්, ආසාව තියෙන කෙනා තුල තියෙන තාසාවක්. මෙතන ආශ්‍රවයක් ආසවක්ඛය ආශ්‍රවශය කරපු තැනක්. ඒ නිසා මෙතන ආසාව ඇතේ නැති කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මෙතන මමංකාරය නෙමෙයි. ඒකයි ලෝකෝත්තර විශේෂය තුළ, ලෝකෝත්තර ලක්ෂණ තුළ තියෙන ප්‍රධාන සිද්ධාන්තය, ප්‍රධාන ලක්ෂණ. තමාට අයිති නැති දේවල් තමාගේයි සම්මත කරගෙන දුක් වෙන, සතුට වෙන, පොරබදන, රණ්ඩු වෙන පුංචි ළමයි ටිකක් තමයි මේ ලෝකේ ඉන්නේ. මේක මගේ ආගම, මේක මගේ ජාතිය, මේක මගේ මේ ලෝකේට එක එක පුජ්‍යලයන්ට කාලයකදී වුමනා වෙන වීරයෝ වෙන්න. එහෙම වුණාම ඒ කාලෙදි පුජ්‍යල මතවාද නිර්මාණය කරගන්නවා විවිධ හේතුන් නිසා. ඒ මතවාද ඉතින් පසු කාලීනව ඉතින් බූරුවෝ වගේ කරේ තියාගෙන මිනිස්සු යනවා. කොච්චරද කියනවා නම් සමහර අයට ඒ ආගමික දෘෂ්ටිවලම පවත්වා ගැනීමට කොච්චර ප්‍රයත්න දරුවද කියනවා නම් ඒ ආගමික නිර්මාපකයෝ වෙනත් පොත් බැලීම තහනම්. ඇයි එහෙම කියන්නේ? ඒගොල්ලන්ගේ මිත්‍යාවෙම ඒ මනුෂ්‍යාව රඳව ගන්න. බුදුදහම එහෙම නැහැනේ, හරි විවෘත දහමක්. මගේ ළඟ ඔක්කොම පොත් තියෙනවා. බයිබලෙත් තියෙනවා, කුරානෙත් තියෙනවා, හින්දු ධර්මෙත් තියෙනවා, ජෛන දහමත් දන්නවා, බුදුදහමත් දන්නවා. අපි කුරුල්ලෝ වගේ අපි කූඩු වල දාලා හදන්නේ කාගමට හිර කරලා නැහැ. ඒ නිසා බෞද්ධයෝ කෝටි වාරයක් දහස් වාරයක් උදාන කියන්න ඕන මේ නිදහස නිසා. මේ නිදහස ලැබිච්ච නිදහස මේ බුදුදහම තියෙන තුරු විතරයි මේ සුන්දරත්වය මේ රටේ මානසික සුන්දරත්වය සියලු දෙනාටම තියෙන්නේ. නැත්තං අර අන්තවාදී ලක්ෂණාපකම මේ සොඳුරු බව නැති වෙන. ඒ නිසා තමයි රැකගන්න නොයෙකුත් විදියට ක්‍රියා කළ යුතුයි. මිත්‍යා බලවේග ඉස්සරහට එන්න දෙන්නේ නැතුව සිටිය යුතුයි. දැන් උපාලි ගෘහපතියගේ ඉතින් නිගණ්ඨ නාථපුත්තගේ හිටපු ප්‍රධාන දායකයෙක්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ස්වාමින් වහන්සේ මම ඊට පස්සේ මේ ඒගොල්ලොත් එක්ක ඇසුරක් නැහැ මම ඒගොල්ලන්ට ගරු කරන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක ඔබේ වැඩක් කියලා. ඒ වගේම අපේ බුදු පිළිම කඩන බුදුදහම විනාශ කරන්න බලාගෙන ඉන්න මිනිසුන්ට සත පහකින් හරි උදව් නොකර ඉන්න ක්‍රියා කරන්න කල්පනා කරනවා නම් ඒකේ මිනිසුන්ගේ වැඩක් තමයි. ඒකට අපිට එපා කියන්න බෑ. මේ වෙයින් වැඩිලා මේ ජාතිය යම් දවසක අපේම තියෙන විහෙර විහාර පොඩි කරනවා කියලා පේනවා නම් ඇයි අපි ඒගොල්ලන්ට එක සතේකින් හරි උදව් කරන්නේ? උදව් කළ යුතු නැහැ. සාධාරණ නැහැ. ඔබේ නිවස අයිති කරගන්නවයි කියලා තේරුනොත් එහෙම ඔබේ නිවස බදු දෙනවා දේ පුජ්‍යලයට ඔබ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට ජාතිය දහම විනාශ කරනවායි කියලා පේන කෙනෙකුට කිසිසේත්ම උදව් කළ යුතු නැහැ. ඒක තමන්ගේ හිතේ තබාගත යුතු දෙයක්. පිටින් වාද ભેද හිමේ හදාගන්න උවමනා දෙයක් නෙමෙයි. අපි හිතෙන් ඒක තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕන. ඉතින් විනාශ වෙන්න දෙයක් නැහැ. ඉතින් විනාශ වෙලා තියෙන ඔක්කොම මේ වෙනකොට යම්කිසි පටලැවීමක් වෙලා තියෙන්නේ නේ. අන්තෝ ජටා බහි ජටා. හරියට බුදුදහම ලැබුණා නම් මේ කිසිම මේ විනාශයක් වෙන්නෙත් නැහැ. මේ අනිත් ආගමික මේ විදියට නැගී හිටින්නෙත් නැහැ. ඒ ප්‍රබල දර්ශනයක් තියෙනවානේ. සත්‍ය වසන් කරන්න බෑ හදවතට. එනිසා මිනිස්සු අනිවාර්යෙන් මේ ඒ ධර්මයේ කරා පැමිණෙනවා. නව ඇත්ත විශේෂයෙන් මේ ශ්‍රී සද්ධර්මයට පැමිණිය යුතුයි. එහෙමනම් දිගටම මේ මාර්ගය දිගේ ගමන් කරන්න. මාර්ගය පෙන්ව නිරෝධ මාර්ගය. නිරෝධ මාර්ගය මොනවද? සියල්ලගෙන්ම. සියල්ල කියන වචනේ හරි ගැඹුරුයි. සරල නැහැ. සියල්ල කියන වචනේ හරි සරල නැහැ. සියල්ල යන වචනයට සියල්ල යන කාරණයට සියල්ල කියන වචනයද ඇතුළත්. මේක කල්නොක් කියලා තියෙනවා. සියල්ල යන කාරණයට සියල්ල යන වචනයද ඇතුළත්. එතකොට සියලු දෙයින් නිදහස් වෙනකොට මේ සියල්ල කියන වචනයත් නිදහස් කරන්න වෙනවා. නෑ එක ටිකක් ගැඹුරු කියලා තේරෙනවා නේද? ඒකයි සියල්ල කියන්නේ. නැත්තම් අපි සියල්ල කියන එක අල්ල ගන්නවා අනිත් ඔක්කොම බැහැර ගන්නවා. ඔබනේ වෙලා තියෙන අපේ බෞද්ධ අතහරිනවයි කියන එක අල්ලගෙන තිනෝ. අනිත් ඒවා ඔක්කොම අතහැරලා තියෙනවා. අතහැරීමත් අතහරින්න ඕන. තවසේම මිනිස්සෙකුට ආගම, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මොකක්වත් තියෙනවද? නැහැ. මේ ඔක්කොම මවා ගැනීම. අර එතෙන්දී අපි කියන්නේ මේක ආරක්ෂා වෙන්න ඕනේ කියලා කියන්නේ අන්නේ සාධාරණත්වයේ ප්‍රකාශනයේ තියෙන තැන ආරක්ෂා වෙන්න ඕන කියන එක මිසක් එතන ජාතියක් ආරක්ෂා වෙන්න ඕනේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. එතන පුජ්‍යලයට නෙමෙයි අපි එරෙහි පැහැදිලිවම මානවයට නෙමෙයි එරෙහි මානව දෘෂ්ටියට. ඒ නිසා දෘෂ්ටියක් එක්ක තියෙන සටනක් මිසක් අපිට නැහැ පුජ්‍යලයක එක්ක සටනක්. හැබැයි ඉතින් පුජ්‍යලයක සටන ආවොත් ඒ ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කිරීමේ අයිතිය බුදුදහමෙන් දීලා තියෙනවා ඒ ඕනම කෙනෙකුට. එහෙම නැත්නම් හරම ඉන්න මෙහෙම ඉන්න කියලා නැහැ බුදුදහමෙන්. ඔය විනයත් පනවල අවසානයේ කියලා දෙනවා ආත්ම ආරක්ෂාව උදෙසා ඕනෑම විනය නීතියක් නොතකා හැරිය හැකියි කියලා. ඕනම විනය නීතියක් නොතකා හැරලා වැඩ කරන්න පුළුවන්. ඉතින් බුදු කෙනෙකුට කියන්න බෑ සටන් කරන්න අරවා මේක කරන්න කියලා. ඕනම එක නොතකා හැරලා ක්‍රියා කරන්න පුළුවන් තමගේ ආත්ම ආරක්ෂාව උදෙසා. නීතියනුත් තියෙනවනේ අවසරයනේ ආත්ම ආරක්ෂාව සඳහා ක්‍රියා කළාම නිදහස තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මේ එතකොට ස්වාමීනි මේ ගඟට කැපුව ඉනි වගේනේ. නෑ ආනන්දය, යමෙක් මගේ ධර්මය ආරක්ෂා කරන්න ගිහිල්ලා මිය ගියොත් ඒ මරණේ වගකීම ලෞතර බුදු කෙනෙකුට බාර ගන්න වෙනවා. ඒ නිසා මම මේක ප්‍රකාශ කරනවා. තමගේ ආත්ම ආරක්ෂාව කියන එක පාව දෙන්න එපා ධර්මය නිසා ක්‍රියා කරන්න. පායශීලීව ක්‍රියා කරන්න කායිකව මානසිකව ක්‍රියා වාචිකව ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. බුද්ධිමත් කෙනෙකුට ලෝකේ ජය ගන්න පුළුවන්. මිනිසුන්ගේ මනසටනේ කතා කරන්න තියෙන, හදවතට කතා කරන්න තියෙන. ඒකේ සීමාවල් නැහැ. දෝ ලෞතර බුදු කෙනෙක් පුරුෂ ධම්ම සාරතේ. දෘෂ්ටියක නැති නිසා ලස්සනට නමල ගන්න පුළුවන්. ධර්මයේ උපමා කරේ ගිතෙල් වගේ, මේ ජලය වගේ, නැත්තම් තෙල් වගේ කියලා. තෙල්වල ස්වභාවය මොකන්ද? නම්‍යශීලීත්වය. තෙල්වල තියෙන ස්වභාවය තමයි නම්‍යයි. ජලයේ තියෙන ස්වභාවය තමයි නම්‍යශීලීත්වය ධාරේ තියෙන මෘදු භාවයේ තියෙන. ඒවල මෘදු භාවයේ තියෙන ධර්මතාවයක ලක්ෂණය තමයි ගලාගෙන බහින්න පුළුවන් පැත්තෙන් ගලාගෙන බහිනවා. මෙහෙම වෙන්න ඕනේ කියලා තීරණයක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුව ගිනිහල්ගේ ඉන්න උමනා වුණා මෙතනත් ඉන්නවා. මගේ தත්ත්වය මේකේ කියලා හිතුවේ නැහැ. මෘදු බව තිබ්බා. ඈ නිහඬව ඉන්න ඕන තැන නිහඬව හිටියා. කතා කරන්න ඕන තැන කතා කළා. පරදින්න ඕන තැන පරදුනා. දිනන්න ඕන තැන දිනුවා. ජලය වගේ ගලාගෙන යනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ නසන්න බැරි වුණේ කාටවත්. ඒ ආදර්ශය හරි වැදගත්. අපිට ඕන ඒ හැම පැත්තක්ම අත්ත හිතං කත්තබ්බන්, තමන්ගේ යහපත වෙන වෙනුත් අනුන්ගේ යහපත වෙන වෙනුත් වැඩ කරන්න. ඒකයි ඕන. ජීවිතයේදී ලැබෙන්න ඕන බෞද්ධද මුස්ලිම්ද කතෝලිකද හින්දුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ජීවිතයේ ඔබ ජීවිතයේ අවසන් වෙනකොට ඔබේ ජීවිතේ සාර්ථකද නැද්ද කියන එක තමයි වැදගත්. පූර්ණත්වයට පත් වෙලා තියෙනවද? හැඬීම්, වැළකීම්, දුක් වීම, ශෝක වීම නැද්ද? අපි හිතනවා බෞද්ධ නොවන අය පව් කළාම අයගොල්ලන්ගේ ආගමේ හැටියට ආ ඕකේ හරි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ මිනිස්සු විශාල පිච්චීම් දෙවීම් වලට පාත්‍ර වෙනවා. කියනවා හැමදෙරේ අපි පිච්චෙනෝ වගේ දැනෙනවා. මොනවද ඒ කරපු පව්? ඊට පස්සේ පිච්චි ඉන්න කෙනා කොහෙද යන්නේ? පිච්චෙන තැනකටම තමයි යන්නේ. ඒ ප්‍රතික්‍රියාවල කම්මස්සකදා සම්මාදිට්ඨිය නැති වුණාම ඔක වෙනවා. දැන් ඔය අපි සමහරලාට ඔය එළුවෝ හරක් පිළිබඳව හැම අපි මේ දුක් වෙනවා, අනේ සත්තු මරනවා කියලා. නැහැ ඔය ඉන්නේ ගිය ආත්මේ සත්තු ව කපාපු කොටාපු මිනිස්සු. අද එළු හරක් වෙලා අවුටු වෙලා ඒ බලි පූජ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ගිය ආත්මේ එළුව පූජා කරලා බලි කපල පූජා කරලා ඈ මේ සතුන් මරාගෙන කාල මස් කඩ පවත්වාගෙන ගියපු අය තමයි ඔය ආත්ම 4500 ඉදිපදි කුකුල්ල වෙලා එළුව වෙලා බෙලි කැපෙන්න සිද්ධ වෙන්නේ. අපි හිතනවා අනේ පව් සතුන් කියලා මේ පිටකොටස දැකලා. නමුත් සංසාරේ දිහා බැලුවහම ඔතන ඉන්නේ අර බෙලි කපාපු මිනිස්සු. එතකොට අද බෙලි කපන මිනිස්සයා ආයි අර කුකුල්ල ගොඩට වැටෙනවා ළමන ආත්මේ. ඒ බෙලි කපන එක්කෙනා තමයි නැවත කුකුලෙක් කියලා ඉන්නේ. හැබැයි ඕක දැක්කහම අපිට ලොකු ශෝකයක් ඇති වෙන්නේ. ඔන්න පව් කළාම විපාක කියලා. ඔක දිනන මේ 550 ජාතක පොතේ මතක බත්තක ජාතකය කියලා ජාතකයක් තියෙනවා. ඒ ජාතකයේදී අර නේද හෙළුවා hina වුණා ආයි ඇඬුවා. ඊට පස්සේ අවසානයේ ඔහු තීරණය කළා මම මේ එළුව මරන්නේ නැහැ කියලා. නමුත් එළුව කිව්වා මොකන්ද කියන්නේ මේ කතා බහේදී ඒක මනාව පෙන්눔 කරලා දෙනවා කතන්දරයක් හැටියට. ඒත් මගේ කර්ම බලවේගය වැඩි. ඔබ මගේ ගෙල සිඳුවේ නැති වුණත් මම මොනම හරි ආකාරයකින් එයාගේ ගෙල සිඳිලා මේ යනවා කියනවා. නේද? අනිවාර්යෙන් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ කර්ම විපාක ඒගොල්ලන්ට විඳින්න වෙනවා. ඒ රටවල් වල වුණත් අර විශේෂ මිනිස්සුන්ගේ බෙලි කැපීම ඒවට ලක් වෙන්නේ සමහරලාට සත්තුන්ගෙම බෙලි කපාපු මුදු විය. අහු කළාට පස්සේ පාපේ ප්‍රතිවිපාකයක් හැදෙන ඒගොල්ලන්ට ඒවා ලැබෙනවා. සංසාරේ කරපු පූර්ව කර්ම බලවේගත් ඒකට හේතු වෙනවා. හැබැයි ඒකම පමණක් කියලා අපි කියන්නේ නැහැ. පුජ්‍යල නොහික්මීම කියන එක බලපානවා. දැන් යුද්ධේ ඉවරයි. දැන් ඉතින් බස් වල ඉස්සර සතියකට සැරයක් මිනිස්සු 10ක් 15ක් මැරෙනවනේ. දැන් මැරෙන්නේ නැහැ. එතකොට කර්ම බලවේගයද නැහැ. එතකොට පුජ්‍යල නොහික්මීමේ ගුණයක් එතන තිබිලා තියෙනවා. ඒක තිබිලා තියෙනවා. පුජ්‍යල නොහික්මීමේ ගුණයක් එතන තිබිලා තියෙනවා. දැන් පින්නතුන් හොඳ කර්ම කරගෙන සුගතිගාමි වෙන්න පමණක් හිතාගෙන ඉන්න අය නෙමෙයි මේ භවයේදීම මේ ඵල සම්මාදිට්ඨියට පාත්‍ර වෙන්න වෙරදරන පිරිසක්. දැන් අපිට වෙලා තියෙන්නේ මේකයි. දැන් චූලපන්තක හාමුදුරුවන්ට මේ උදාහරණයක් ගේන්නේ රෙදි කෑල්ලක් දුන්නා රජෝහරණං 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 කියලා කියන්න කියලා. ඕක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු කර්මස්ථානයක්. එහෙම නේද? ඔව්. නමුත් මේ රටේ කිසි කෙනෙක් රෙදි කෑල්ලක් අරගෙන හොරෙන්වත් පොඩ්ඩක් පිරිමැදලා බැලුවද දවසක්වත් රජෝහරණං රජෝහරණං කියලා? කලේ නැහැ. ඇයි ඒ? අපි මේ විශ්වවිද්‍යාල කාර්යෝ අපි මෙහෙමයි අපි මෙච්චර උගත් අපි ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ඉන්නේ මේ රෙදි කෑලි අත ගන්නද අපි කියලා කරන්නේ. නමුත් ඒ කුඩා දේවස්සේ ලැබෙන අත්දැකීම කොච්චරද කියලා දන්නේ නැහැ. ඒක මහා විශාල ජීවිතේ වෙනස් කරන අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ ඕක අපි කියලා දුන්නොත් අපේ අය දැන් හිතන්නේ මොකද්ද? හරි මේකෙන් මෙහෙම වෙන්නේ නේද? හරම නේද වෙන්නේ? මෙහෙම නේද කියලා උපකල්පනය කරන්න යන වෙනදී. ඕන්න හේතුව. එසා මේ කුඩා දෙයක් වෙන්න පුළුවන් මේ දිගට මහගෙන මේක පරීක්ෂණය කරගෙන ගවේෂණය කරගෙන වැඩි බහුබුද්ධි විනාශය කියනෝනේ. කතා වැඩි, චින්තනේ වැඩි, ගොඩක් බහුබුද්ධි වුණාම. අරයට බහුබුද්ධි ගොඩක් තිබුණේ කියන දේ සද්ද නැතුව කළා. අධ්‍යාත්මික මනසට ඒ දේ දෙනුණා. මානසින්ම ජීවිතේ වෙනස් වුණා. අපිට වෙලා තියෙන්නේ අර දේශනෙටත් ගලපලා මේ දේශනෙටත් ගලපලා තම චින්තනයටත් ගලපලා උත්තරේ මේකයි කියලා ගන්න හදනවා වාචික. වාචික උත්තරයක නෙමෙයි අපි නතර වෙන්න ඕන, අවබෝධාත්මක දැක්මක ස්වභාවයක. වාචික පිළිතුරක් වලන්නේ අධ්‍යාත්මික වෙනසක් අපිට ඕන. මේ අනන්තය අකාලික භාවය පිළිබඳව නුවණින් සොයාගෙන 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 ගියා නම් ප්‍රතිඵලය මොකන්ද කියලා හොයන්න ඕනේ නැහැ, ප්‍රතිඵලය ඔබට ලැබෙයි. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තිය. අනන්තය කරා යොමු කරගන්න මේ නුවණ ක්‍රමානුකූලව වැඩුණොත් අපිට ලැබෙන්නේ අනන්ත වූ ධර්මයක්. අනන්ත වූ ධර්මය කියලා කියන්නේ අකාලික වූ ධර්මය. අකාලික වූ ධර්මය කියලා කියන්නේ ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර වූ ධර්මය කියලා කියන්නේ මමංකාරයෙන් ඉවත් වූ ඉන්ද්‍රිය විෂය හික්ම වූ ධර්මය. එනිසා නුවණින් මේ මග යන්න මොනවද? අකාලික ධර්ම තුල මෙහෙවන්න නුවණ දිගට. ඒ සක්මන් කරමින් වාඩි වෙලා සිටමින් සතර ඉරියව්වෙම සිටමින් ඔබට කරන්න පුළුවන්. නැතුව පෙර පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි, පෙර පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පච්චත්තං වේදි තම්බෝ, ප්‍රත්‍යක්ෂ කරගෙන විද දරාගෙනම තේරුම් ගන්න ඕන දෙයක් නිසා, මිසක් කලින් උපකල්පනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. මොකද පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු, ඔබ මීට කලින් දැකලත් නැහැ අහලත් නැහැ. ඔබ කවදාවත් හරි දකින්නේ එවැනි නිවනක්. ඉතින් පෙර උපකල්පනය කරන්න පුළුවන් ඔබට දැකපු දෙයක් හරි අහපු දෙයක් හරි පමණයි. කොස් ගෙඩියක් වගේ, දෙල් ගෙඩියක් වගේ නේද, නුග ගහක් නා ගහක් වගේ කියලා උපකල්පනය කරන්න පුළුවන්. එහෙම ඔබේ අනුසුතේසු දම් මේ සුපෙර අහපු නැති දෙයක් කොහොමද උපකල්පනය කරන්නේ? දැකලම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දකලව තේරුම් ගන්නවා. දකින්නේ කොහෙන්ද? ඇහෙන්ද? නැත. ප්‍රඥාවෙන්ද? නැත. මමද නිර්වාණය දකින්නේ? නැත. වෙනාන් කෙනෙක්ද? නැත. ඒ දැක දකින්නේ අපි වර්ණයක්ද? නැත. ඒ දකින්නේ අපි යම් කිසි හැඩයක්ද? නැත. ඒ අපි දකින්නේ යම් කිසි ස්වභාවයක්ද? නැත. මේවය තමයි මාර්ගය කියන්නේ. ඔය ඔබට දැන් මේ පාවඩ යන්න, මේ වචනවල තියෙන පාවඩේ ඔබට යන්න මාර්ගය එලන්නේ මම. ඔස්සේ විදර්ශනා කරන, ඔස්සේ ගැඹුරින් බලන, මා ඒ වචනය තුලින් ස්පර්ශ කරන තැන පුදුම් කෙනෙකු ස්පර්ශ කරන්නේ 105 110 25 ওই විදියට අඩු ප්‍රමාණයක්. 100ක් ඒ වචනේ හරියට ස්පර්ශ කරනවා නම් මා ඉන්න තැනටම එනවා. එදා දිත්තේ දික්තමත්තම් භවිස්සති කියලා වචනෙන් ඒ පාවඩේ එලනකොට 100ක් ඒ වචනේ ස්පර්ශ කළා. ඒ දහරු චීවර කියන කෙනා ස්පර්ශ කළගෙන නිසා බුදුහාමුදුරු ඉන්න මට්ටමටම ආවා. නිර්වාණයෙන් සියලු දෙනා මේකයි. කියන්නේ යම් යම් අය තර්ක කළා යන්නේ බුදුහාමුදුරංග මට්ටමට කාටවත් එන්න බෑ හිමේ කියලා. වෙන වෙන ගුණ සමුදායක් තියෙන බුදුහාමුදුරු කෙනෙකුට ආවෙනික උනම නිර්වාණ ගුණේදී ප්‍රභේදනයක් නැහැ. දේශනා ප්‍රාතිහාරමෙන් පැත්තෙන්, ප්‍රාතිහාර පැත්තෙන්, ඒ වගේ දේවල් වලින් කුසලතාවයන් ඒවා නිර්වාණ ගුණයට බාහිර ටිකක් ඒවා. සමහර රහතන් වහන්සේලා හිටියා, උන්වහන්සේට බණ කියන්න එච්චර තේරුමක් නැහැ. ඒ ආනන්ද හාමුදුරුවෝ මාර්ගඵල ලැබලා විතරයි, නමුත් රහතුන්ට වඩා හොඳට බණ කියනවා. ඒක වෙනම කුසලතාවයක්. නිර්වාණ ගුණයෙන් එකයි ආයේ බුදවරු රහතන් වහන්සේලා ඒක බෙදන්න බෑ. ඒ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ඒ ඔක්කොම ටික තියෙනවා. දුක්ඛේ ඥානං කියන්නේ දුක්ඛ කියන්නේ මේ ප්‍රශ්න ටික කියන්නේ මේකයි. මෙන්න සමුදය ඥානං මෙන්න නිදහස් වුණාම තියෙන ස්වභාවය මේකයි. දුක්ඛ නිරෝධේ ඥානං මෙන්න නිරෝධයටපත් වුණාම මේකයි තත්ත්වය. නිරෝධ ධාමිනී ප්‍රතිපදා ඥානං කරගත යුතු මෙහෙය යුතු වැඩපිළිවෙල නුවණ මේකයි. බුදුරජාණන් වහන්සේ එක වාරක දේශනා කරනවා, මහණෙනි මේ ත්‍රිවේදනාවම මනාකොට හඳුනා ගනීද, මේ ත්‍රිවේදනාව මනාකොට ඉක්මවා දකීද, එයම මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගත්තා වෙනවා කියලා දේශනා කළා. වැඩි දෙයක් නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා. ත්‍රිවේදනාවම මනාකොට හඳුනා ගනීද, මේ ත්‍රිවේදනාවම යම් ඉක්මවා දකීද, ඒ මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගත්තා වෙනවා කියලා දේශනා කළා. දැනුමට වඩා නිතරම අවබෝධයේ ප්‍රත්‍යක්ෂයේ බුදුදහම තුල පිළිගන්න දේ. ඒ ධර්මානුකූලව ඒ ඇති වෙන ස්වභාවික නිහඬියාව තුලත් නිහඬ වෙන්න කිව්වහම තියෙන නිහඬියාව තුලත් වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍ය වෙලාවක නිහඬ වෙන්න කිව්වහම මොකද වෙන්නේ? අපි කටින් නිහඬයි, හිතෙන් ශබ්දයි. හැබැයි මේ දේශනාව දැන් මේ කෙලවර මේ මොහොතේදී මේ ඇති වෙලා තියෙන මේ නිහඬියාව අධ්‍යාත්මික නිහඬියාව. එහෙම නේද? අධ්‍යාත්මික නිහඬියාවක්. ඒ නිහඬියාව නිසාම පිටත් නිහඬ වෙලා අධ්‍යාත්මෙත් නිහඬ වෙලා බලපෑමක අනක ක්‍රියාවලියක් නෙමෙයි ওই නිහඬියාව, ස්වභාවික නිහඬියාව. දැන් ඔන්න මාර්ගයට මනස දැන් දියුණු වුණා. දැන් බලන්න ඔබේ මේ මොහොතේ මේ වැඩසටහනට සහභාගී වෙලා වාඩි වෙන වෙලාවේ තිබිච්ච මනසේ තිබිච්ච චංචලකම් දැන් තියන්. දැන් බලන්න අපි කිව්වද සංසුන් කරගන්න කියලා? නැහැ. ඒ දේශනා ප්‍රාතිහාරයේ තියෙන විශ්ම කර්ම ගුණය නිසා, පුදුමා සහගත බලය නිසා, ඒ ධර්මයේ බලය නිසා ඔබ අධ්‍යාත්මිකව නිහඬ වුණා. ඒ කියන්නේ ඔබේ නිහඬියාව උපදින පැත්තක්ම අපි ඔබට පෙන්නුවා. ඒ සැබෑලුව යථාර්ථය මතවාද නෙමෙයි, පිළිගැනීම් නෙමෙයි. ඒ සද්ධර්මයේ දැන් මාර්ගයට සිත යොමු වීගෙන එනකොට ඉතින් අපිට මේ වැඩසටහන නතර කරන්න වෙනවා. නමුත් ඔබ වග බලා ගන්නව නම් දිගින් දිගට මේ ධර්මය ඒක ගුණය දියුණු කරගන්න ඔබට ඒ ගමමග ගිහිල්ලා එතනින් ඒ ප්‍රතිඵලයේ ප්‍රතිෂ්ඨාව ළඟා කරගන්න පුළුවන්. මුතු වෙන්නේ දැන් අපි මේ ධර්ම සංඥාවෙන් ධර්ම මාර්ගයේ සාගන යන ගමනින් ආයි වෙනස් වෙලා අපි අර සරල බුද්ධියට ඇවිල්ලා සරල බුද්ධියේ වැඩ ටික කරගෙන යන්න බලමු. ඒ ධර්ම ශක්තියින් ටික ඉතින් ටික වෙලාවක් දවස් කීපයක් රැඳිලා තියෙනවා. ආපහු ඒක ශක්තිය අඩු වෙලා යනවා. ඒ නිසා ශක්තියින් ඉපදව ගත්ත වෙලාවෙම දිගින් දිගටම එය කරාම යොමු වුණොත් කුසල ශක්තිය වඩා වර්ධනය වුණොත් කුසලස්ස උපසම්පදා බවට පත් වෙනවා. කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ ඵල සම්මා දිට්ඨියට පාත්‍ර වෙනවා. අපි කරන්නේ ගින්දර පත්තු වෙන්න කිට්ටු වෙනකොට ලීය අර අතුල්න එකෙන් නතර වෙනවා. ආයි ලීය නිවෙනවා. ඒ නිසා එක දිගට ශ්‍රවණය කිරීම හා පරේක්ෂණය කිරීම කරන්න යොදා ගන්න සති කීපයක් හරි මාස කීපයක් හරි යොදාගෙන පරිම කැපවීමෙන් මේ කටයුත්තෙහි නියැලුණු මේ සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන ඉවර වෙනවා. මුත් අපි මරින් වර ටිකක් සෝදනෝ ආයි මඩේ දාලා ආයි සෝද සෝද ඉන්නකොට එක කාලය යනවා. හම්බ කරනවා ටිකක් ආයි හිඳෙනකම් වීදම් කරන ඕන ආයි ජොබ් එකට යනවා හිඳෙනකොට. එහෙම නෙමෙයි එක දිගටම මිනිස්සෙක් සල්ලි හම්බ කරොත් තමයි පෝසතෙක් වෙන්නේ. වීදම් කරන කාලයක් හිතන්නේ නැතුව තියෙනවා. බඩක් පෝසත් වෙච්ච මිනිස්සු මේ ඇත්ත වශයෙන් බලනකොට මේ මිනිස්සු හිතලා නැහැ මේ මිනිස්සුන්ට සෙරප්පු දෙක ගැනවා හිතලා නැහැ. කකුල් දෙකේ පහසුවට මොකක් හරි දෙකක් වැටෙනවා ඕක දාගෙන ගිහින්නේ මිනිස්සු හම්බ කරනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ පිළිබඳවත් අපි මේ ධර්මයෙන් ලැබෙන ප්‍රීතිය සතුට ගැන හිතලා මානසික සැහැල්ලුව ගැන හිතලා එදා වේල සප්පහායන් වෙලා ඉන්න මානසික මට්ටමට එන්නේ නැතුව අනුංගිලිදෙන් වතුර ඇදගෙන හැමදාම බීලා හරියන්නේ නැහැ මටම කියලා මම මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන. අනිත් එක ජීවිතේ මරණය කියන එක මිනිස්සුන්ට කවද කොතරක කොයි විදියට ලැබෙනවද දන්නේ නැහැ. ඒ නිසා මම මේක ඉක්මනින් අවබෝධ කරගන්න ඕන. නේ? නැත්තම් හැමදාම අපේ ස්ථානෙට ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානෙට ඇවිල්ලා වතුර ටිකක් අරගෙන ඉදර ගිහිල්ලා වෙවි ඉන්නවා. ආයි හිඳෙනකොට ඇවිල්ලා වතුර කලයක් අරන් යනවා. තමන්ටම කියලා මේක අවබෝධ කරගත්තාම ආයි මෙහි මෙහිනාවත් ඇත්ත වශයෙන්ම තමන්ටත් ඒ ධර්මයේ භුක්ති විඳගෙන වටපිටාවේ ඉන්න අයටත් මේක කියලා දීමේ හැකියාව ලැබෙනවා. තමන් ලිලක් හාරගත්තා ඊළඟට වටපිටාවේ ඉන්න අයටත් ඒ වතුර දෙනවා වගේ වැඩක්. නිසා අප්‍රමාදීව ඉක්මනින්ම ශ්‍රී සද්ධර්මයේ තේරුම් ගන්න යන්න අපි මේ දේශනාව තුළින් එළුවේ පාවඩය. ඒ දේශනාවේ විශේෂ තැන් ඔබට තියෙනවා. ඒ විශේෂ තැන් තේරුම් ගත යුතුයි, දර්ශනා කළ යුතු තැන් තියෙනවා. ඒ තැන් වල නතර කරලා අහලා නැවත නැවත අහලා නැවත නැවත තේරුම් අරගෙන නැවත නැවත භාවිතා බහුලී කතා වශයෙන් වඩලා ඒ ප්‍රඥාව යොමු කරගෙන යන්න. අපිට කියන්න බෑ මේ හේතුවේ මේ හේතුවේ මේ ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් හැටියට කියලා ලැබෙන්නේ මෙන්න මේකෙන් මේකයි ලැබෙන්නේ කියලා මුකුත් කියන්න බෑ. මේක ලෝකෝත්තර කතාවක් නිසා. මේක වාචික ගුණයක් තුළ පිහිටවන්න පුළුවන් දෙයක් නෙමෙයි. වචනේ ඉක්මවා පවතින දෙයක්. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා වචනේ අපි භාවිතා කරනවා. නැත්තම් වචනේ තුළ තියෙන්නේ සත්‍ය නෙමේ තියෙන්නේ. නමුත් වචන සියල්ල එකට ගස්ඨණය කරලා ඔක්කොම එකට තම්බලා සම්මිශ්‍රණය කරලා අපි හදනවා වචනේ ඉක්මවා ගියපු බලයක්. අන්න ඒකට නිසා කියනවා දේශනා ප්‍රාතිහාරයක්. මේක හැමෝටම කරන්න බෑ කියලා. මේ වචන ටික ඔක්කොම එකතු කරලා තම්බලා මිශ්‍රණය කරලා අපි අලුත් දෙයක් හදනවා. එස සම්පින්දණය කර අර්ථ වටහා ගැනීමේ හැකියාවත් විශිෂ්ට ඥානයක් බුද්ධියක් තියෙන මිනිස්සෙකුට තියෙන්න ඕනේ. දැන් මේ ධර්මයේ වැඩිපුරම තේරුම් අරගෙන තියෙන කාන්තාව. මේ වර්තමාන යුගයේදී කාන්තා පිරිස තමයි වැඩිම තේරුම් අරන් තියෙන්නේ. පිරිමි යෙදෙනවත් අඩුයි. දහම තේරුම් කරගන්න පිරිසත් අඩුයි. ඉතින් හැඳිමිටේ මොලේ කාටද දැන් තියෙන්නේ කියලා වෙනම පරීක්ෂාවක් කරන්න සිද්ධ වෙනවා. ඔය හැඳිමිටේ මොලේ කියලා කියන්නේ මේ හැඳිමිටක් තරම් දිගයි කියන එක නෙමෙයි. අර ඉස්සර කාන්තාව එහම හොද්ද එහෙම හැඳිමිටෙන් එහෙම කවලම් කරලා නාහිර කිට්ටු කරලා බලන. ඔක පිරිමින්ට කියන්න බෑ. එයාට කාන්තාවන්ට කියන්න පුළුවන් මේකේ ලුණු ඇඹුල් මේ තුන පහවල පදම හරි කියලා. සුවඳයි. ඒනස පිරිමි කිව්වා ඔයාට ඉතින් හැඳි මිටේ මුලේ විතරයි තියෙන කන්න යන විතරයි පුළුවන් කියලා කිව්වා. ඉතින් පිරිමින්ට කරන්න බැරි වැඩන්නේ. එයාට ඉතින් හැඳිමිටි මොලේනේ තියෙන්නේ කිව්වා. ඉතින් අපිට ඒ මොලේ නැති නිසා පිරිමින්ට පිරිමි කිව්වා අරගොල්ලන් හැඳිමිටි මොලේ තියෙන්නේ කියලා. ඒක තමයි මම හිතන්නේ කතාව. ඒ ඇරෙන්න වෙන මොකක් නැහැ. හැඳිමිට වගේ හැරේ හැඳිමිට තියෙන්නේ. එහෙම එකක් නැහැ. ඉතින් එහෙම කිව්වොත් දැන් එහෙම නැහැ. දැන් කාන්තාව ඒ නිසා ඊළඟ පරම්පරාව කන්න උයන්න ඉගෙන ගත්තේම නැහැ. ඉතින් ඒ නිසා මේ ඥානවන්ත ස්වභාවයට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒකේ මේ ධර්මයේ දකින්න අනිවාර්යයෙන්ම බුද්ධ කාලෙත් හැමෝම මහණ වුණ අඩුයි කාන්තාවෝ. නමුත් ධර්මයේ ජීවිතයේදී දැකපු ස්වභාවයේ පිරිසක් විශාල පිරිසක් ඉඳලා තියෙනවා. එකක් තමයි මේ වෙනකොට සාමින් වහන්සේලා දිහා බලලා යම් යම් පෞද්ගලික ආශ්‍රය නිස්රයන් ටිකක් තියෙන නිසා ඒගොල්ලන්ගේ ඔය ඇති දහමක් නෑ, ඔය මේකයි වැඩේ, ඔය බණ කිව්වට ඒගොල්ලන්ගේ හැටි වැඩ වෙන්න මේකයි කියලා පිරිමි මතයකට එනවා. පිරිමින්න පුළුවන් ටිකක් සමීප වෙලා හාමුදුරු කෙනෙක්ව මේ කොහොමද කොහොමද කියලා පොඩ්ඩ අඳුනගන්න. අඳුනගත්තට පස්සේ ඕය ඇති දෙයක් නෑ කියලා ඉන්නවා. ඉතින් අර කාන්තාවන්ට එච්චර ලොකුම සමීපව හොයාගන්න බෑ හාමුදුරන්ගේ ස්වභාවය මොකද්ද කියලා. ඉතින් ඈතින් තියා තියෙන ශ්‍රද්ධාව දිගටම තියාගෙන යනවා. ඉතින් අර පිරිමි ටික හිතාගෙන ඉන්නවා මේ කාන්තාව ටික ඔය මූඩකමට සද්දාව වෙලා ඔය යනවා විතරයි අපි තමයි දන්නේ කියලා. හැබැයි ඒකෙන් එයාට සිදු වෙනවා වැරදි දේ පමණක් නෙමෙයි ඔහුට හරි දෙත් නැති වෙලා යනවා. ඒකයි වෙන්නේ. එහෙම නැත්නම් අර හාව බුදිය ගත්තා වගේ වැඩක් වෙනවා. හාව පහු කරගෙන ඉබ්බෝ යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. පිරිමි අපි ශක්තිවන්තය කියලා නිදාගෙන ඉන්නවා. තේරෙනවද? ඒකට සිංහල ජාතියට වෙලා තියෙන්නේත් ඒක. ජාතිය අපි ලොක්කො කියලා බුදියගෙන හිටියා. අපි පහු කරගෙන ඉබ්බෝ යනවා. ඒ වගේම අපි බුද්ධ ආගමේ හැටියට වැරදි කොට මේක තේරුම් කරලා දීලා සම්පත් අතරින්න, වස්තු සම්පත් අතරින්න කීකේ වැඩිම මේ පන්සල් වල වලාකුළු බැමි ගහනවා, අර බැමි ගහනවා, මේ බැමි ගහනවා, රවුම් ගහනවා, මකර තොරවල් ගහනවා, තොරණ කඩලා ආයි ගහනවා, යකා ගහනවා, ඉන්න බෞද්ධ ඉතිහාසයේ හිටපු ඔක්කොම මේව කරනවා. අනේ පිටිසුතුමත් නෙලනවා. නෙලලා මොකක්වත් මේ ඉඩ තිබුණොත් තව අනේ පිටිසුතුමාගේ මස්සිනත් නෙලනවා. ඈ මස්සිනාගේ තාත්තත් නෙලලා කියන මේ මස්සිනාගේ තාත්තා කියන පුදුම වැඩක් නේ කියන්නේ. සමහර තැන් වල අපිට හිණ යනවා. අපි දන්නේ නැහැ සමහර වෙලාවට පිළිදෙන්න. ඈ මේ ඊට පස්සේ කොසෝ රජතුමාට නෙලන කොසෝ රජතුමා නෙලලා මල්ලිකා දේවියොත් නෙලලා ඊට පස්සේ ඒක තව පොඩ්ඩක් වටපිටාව ඉතුරු නම් අතවැසියොත් නෙලනවා. නෙලලා කියන ඒ මල්ලිකා දේවියගේ අතවැසියෝ. ඒනි ඕකෙන් නිවන් දකින්න උත්සාහ කරන අවසානිය ඊට පස්සේ තියෙන කලාබුඩිගේ මේ ටික ඔක්කොම ගලවලා දාලා මේ චෛත්‍ය හදනවා. ඒත් ආදල මන්නම් කියන්නේ ඕයේ දින හතරන් බලු ටික අරගෙන මේ රටේ මිනිස්සු කන්නන් දින නැතුව ගෘහ සේවිකාව හැටියට පිට රටවල් වල යනවා. මේ මිනිස්සුන්ගේ මේ ජීවන බර අඩු කරන්න පින් සිද්ධ වෙනවා. බුදුහාමුදුරු ජීවමානව ආවනා ඒක කියනවා. ඔය මෝඩ වැඩේ කරන්න එපා. ඔක බුදුන්ට කරන ගෞරවයක් නෙමෙයි. වහාම ඌ අරගෙන කරන්නේ නැත්නම් අනාගතයේදී මේ රට අල්ලගත්ත ගම ওই චෛත්‍ය ටික ඔක්කොම කඩනවා. කඩලා ඔය හැටි ඔක්කොම ටික ගන්නවා. යා අපි මොඩියෝ වගේ වලලාලා දිනන උන් ඇවිල්ලා කඩලා ප්‍රයෝජන වෙනවා. මං හිතන්නේ මේ රටේ ඔය වලලාලා දිනන රත්තරන්බඩු ටික ගත්තොත් මේ රටේ ණය ඔක්කොම ගන්න පුළුවන්. ඒ තරම් ගර්භවල තැම්පත් කරනවානේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියනම් අහයි පිස්සු වැඩක් කියලා. දැන් මහා ලතා බලන්දනාව අරගෙන බුදුහාමුදුරන්ගේ ඉස්සර උළුවසෙ ඉල්ලලා තිබ්බේ නෑනේ. මහන්සි කරේ මේක විකුණලා මොනව හරි දෙයක් කරන්න. ඉතින් උන්වහන්සේ එතුමි ඒක විකුණලා ආරාමයක් හදලා පූජා කළා. නේ? එහෙම නැත්නම් මිනිස්සුන්ට සේවාවක් කළා. එහෙම නැත්නම් ගරා වැටෙන පන්සල හදාගත්තා. ඈ? ඒ සද්ධර්මයේ අල්ලගත්ත විදිය ශ්‍රී ලාංකික බෞද්ධයා ඉතාම කනගාටුදායකයි. වැරදි තැනකින් අල්ලගෙන තියෙන්නේ. ඒ ධර්මයේ නිසා වැඩිම බැටකන්නේ බෞද්ධයෝමයි. මම පුදුම දෙයක් වෙලා තියෙන්නේ. දැන් මුස්ලිම් ධර්ම නිසා වැඩිම බැටගන්නේ මුස්ලිම් අය. ඒක ඉන්න කාන්තාව විශාල හිංසනයක් ලබන්නේ. මම ඊයේ පෙරේද ප්‍රවෘත්තියක් දැක්කා. එක දියණියක් දෙමව්පියෝ විසින් මරලා දාලා මොකද හේතුව කියලා බලනකොට මේ ක්‍රීම් වර්ග ගෑවයි කියලා. ඒ පොතේ හැටියට ක්‍රීම් වර්ග ඒවා මේව පවුඩර් සින්ට් ගහන්න තහනම් කියලා ඒව ගෑවයි කියලා මරලා. බලන්න මොනතරම් අන්ධ භක්තිකය වලට තත්ත්වයට පාත්‍ර වෙනවද. ඉතින් අපේ බෞද්ධයන්ට ඒ ඒ ඒ වැරදි විදිහට යම් යම් දේවල් ලබා දුන්නට පස්සේ විමසුන් ඥානයක් නැහැ. මානව හිතවාදී ගුණයක් නැහැ. අන්තවාදී දෘෂ්ටියක් පමණ ඉතුරු වෙනවා. ඒ දෘෂ්ටිය අතිශයින්ම ඔවුන්ට හා අන් අයට අහිතකර භාවයකින් බලපාන දෙයක් බවට පත් වෙනවා. ඉතින් මෝඩයන්ට ධර්මයේ ලැබීම කටුස්සාගේ කරේ මොනවද මේ මාළබැඳා වගේ කියලා කියමනක් තියෙනවා. මොකද ඔවුන් ඒකේ අගය හා ගුණය සහ යථාර්ථය අඳුරන්නේ නැති හුදෙක් රිලවහට හම්බ වෙච්ච දැලිවිහිය වගේ. ඒක අනුන්ගේ බෙල්ල කැපෙන්නත් පුළුවන්, තමන්ගේම ඒක කපා ගන්නත් පුළුවන් රිලව. නේ රජ කෙනෙක් ළඟ හිටපු මේ අර ආරක්ෂාවට හිටපු රිලව වගේ මැස්සට ගහුවා කඩුවේ නේද. ඉතින් අපිටත් වෙලා තියෙන එක අපි දන්නේ නැතුව බුදුහාමුදුරුවන්ට ගරු කරන්න ඕනේ කියලා බුදු ශාසනයෙම නැති වෙනවා. බුදු ශාසනයෙටම නිගාවක් එකතු වෙනවා. ඉතින් මේක ලස්සනට පරිවර්තනය කරගෙන යම් ප්‍රමාණයක මහායානිකය ඇවිල්ලා තියෙනවා. යම් ප්‍රමාණයක දියුණුවක් බොරු කරේ නැහැ, කරන්න පුළුවන් ටික කරන්න, බැරි ටික කරන්න, යුතුය ටික කළ හැකි ආකාරය කියන දේවල් ටික එකතු කරගෙන යම් ප්‍රමාණයක් මහායාන විවිධ කණ්ඩායම් අටක් කියනවා. එයාටෙන් හතරක් විතර ඉතාම හොඳ විදියට මතවාද වලින් බෙදිච්චාට දැන් අපෙත් තියෙනවනේ. තේරවාදී කණ්ඩායම් ගොඩක් තියෙනවනේ, සාමාන්‍ය නිකාය, සියන් නිකාය, ඊළඟට අමරපුරනික, ඒ වගේ මහායානත් අර වගේ කණ්ඩායම් ගන්නවා බෙදලා තියෙනවා. ඉතින් අපේ තේරවාදී අතරත් තියෙනවනේ විවිධ සංකල්ප නේද, සියන් නිකාය සංකල්ප එකක් ඒ වගේ තියෙනවා. ඉතින් හොඳ සංකල්ප වලින් හැදි දර්ශනයක් තියෙනයි ඉන්නවා ඒවයි. කෙසේ හරි ඕන මේ අධ්‍යාත්මික දර්ශනය දකින්න. මොනවද ඔබ කොතෙක් දුර යා යුතුද? ඔබට නිදහස් වෙන්න තවත් යමක් ඉතිරි නැත කියන මට්ටමටම ඔබ යන්න ඕන. උබෝ අන්තයෙන් ඔබ නිදහස් වෙන්න ඕන. දිට්ඨිංච අනුපගම්ම සීලව ඇති වෙන්න ඕන. දෘෂ්ටි වලින් නිදහස් වුණු සීලය, දෘෂ්ටි නොගන්නා සීලය ඔබ තුල ඇති වෙන්න ඕන. ලාංකිකයෝ හිතාගෙන ඉන්නේ අර විනය ඔක්කොම සිල් කියලා. පන්සිල්, අට සිල් කියලා කියනවා, ආජීවික අට්ටමක සිල් කියනවා, ඕ විනය. ඊළඟට භික්ෂුන් වහන්සේලාටත් එක එක විනයන් තියෙනවා. ඒ ඔක්කොම සිල් නෙමෙයි විනය. අපේ අය මේ විනය තමයි සීලය කියලා රකින්නේ. විනය කියලා කියන්නේ ඒක මේ ගමම් මගේ යද්දී මාර්ග සංඥා ටික. මාර්ගයේ ඉරි දෙක දානෝ, ඉරි ගහලා තියෙනවා නේද, හැරෙන්න පෝරු පාරවල් ගහලා තියෙනවා. ඒ වගේ මිසක් ඒක ඇති දෙයක් නැහැ. ඒක රැකගෙන මේ ගමන යන්න කියන එක කියන්නේ. ඒක සිල් නෙමෙයි, ඒක විනය. විනය කියන්නේ සීලය කියලා කියන්නේ දිට්ඨින් අනුකම්ප සීලව මේ දෘෂ්ටි වලට පාත්‍ර නොවීමේ සීලය. දැන් ඔබේ හිතේ ඇති වෙච්ච ඒ නිහඬියාවට කියන්නේ අන්න දෘෂ්ටි වලින් නිදහස් වූ සීලය කියලා, මනෝ සංවර සීලය. ඇත්තේ මේ සීලයක් නේද, කවුරුත් පනෝපු නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි. සංහිඳීමක්, සංහිඳියාවක් එතන තියෙනවා, සංවරයක් එතන තියෙනවා. ඒ සංවර සීලය, මනෝ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරයක් එතන ඇති වුණා. ඒ නිහඬියාව තමයි එතන පේන්නේ. තේරුණා නේද? අන්න දෘෂ්ටි වලින් නිදහස් වීම නිසා ඇති වෙච්ච සීල්වත් බව ඔබ ළඟ දැන් මේ කාලය තුල පහළ වුණා. අන්න අඳුන ගන්න සීලය. ඔන්න සීලය. එහෙම නැතුව මේ කරුණෝ 100ක් 200ක් පැනෙව්වත් පිටින් ඔය தත්ත්වය උදා කරගන්න බෑ. එහෙමනම් ඔබ හැම දිනාටම ශ්‍රී සද්ධර්මය අත්දකින්න භාග්‍ය වාසනාව ලැබේවා. වැඩිපුර ධර්ම ශ්‍රවණය කරන්න, විශේෂ කරුණු විමර්ශනය කරන්න, ජීවිතය දකින්න, ඉක්මනින්ම අවබෝධ කරගන්න පින්වතුන්ට වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් බුද්ධ ආදී රත්නාත්‍රේ අනන්ත ගුණ ශ්‍රී බලයෙන් උතුම් නිවන් සම්පත්ම සැලසේවා.